ඔන්න ආයුබෝවන් කියලා ටෙක් කතා 17 වෙනි පටිගත කිරීම 17 වෙනි වැඩසටහන 17 වෙනිදා කරන පටිගත කිරීමදනේ. ඒක 17 ගොඩයි. ඔව් විශේෂ දෙයක් අද ටෙක් කතා සජීවවත් අපි විකාශනය කරනවා මේ පටිගත කරන එක. ඊට කලින් උද කතා වහත් අපි සජීව විකාශනය කරා. ඒක නිසා මේ ඔව් ආගෙන ඉඳලා වැඩක් නැහැ ඉතින් අපේ කියවනේ. අද මේ හර්ෂ කාලයකට පස්සේ මේ ඇවිල්ලා ඉන්න අපිත් එක්ක මේ සම්බන්ධ වෙන්න. හර්ෂ මොකද මේ ටිකේ නැතුව හිටියේ?
මේ ඉතින් මේක කරන හැමදාම මොන හරි එකකින් වැඩක් සෙට් වෙනවා.
වැඩක් සෙට් වෙනවා මේ තිල්න මයික් එක අතහැරලා ගියා.
මේ මයික් එක පොඩ්ඩක් ගන්න.
ෆුඩ්ඩෝ කතා කරනවා තිල්. මේ ඉතින් අපි මේ ඔව් අර සවුන්ඩ් ඉෆෙක්ට් දාගෙන යනවා තිල්න යනකොට දොරවල් බෙල්ලගෙන. අද ඉතින් එක ප්‍රශ්නයක් තියෙනවා බුද්ධික. අද ඇත්තටම ටෙකට ඉරිදා දාන්න උනේත් මේ බුද්ධිකව සම්බන්ධ කරගන්න ඌමනා තියෙන හින්දා. බුද්ධික ලංකාවේ නැහනේ.
බුද්ධික
ඇමරිකාවේ. ඔව් පොඩි රාජකාරිය වැඩකට සඳහා ගිහිල්ලා සති 3ක් 4ක් විතර අපිත් එක්ක නැති වෙයි. අද ඇත්තටම මේ බුද්ධික අපිත් එක්ක සම්බන්ධ වෙන්න හිතන් හිටියේ ස්කයිප් හරහා. ඒ වුණාට බුද්ධිකට වැඩ රාජකාරියක් හදිස්සියේ ආපු නිසා බුද්ධිකට යන්න ඕන. මං දැන් ටිකට කලින් නම් අහගෙන හිටිය කට්ටිය නම් බල අහන්නේ නැති මේ අපි කෝල් කරලා බැලුවා මේ හොඳලා උදේ පාන්දර නැගිටලා.
නැගිට හැටි ඔෆිස් යන
ලැස්ති වෙනවා කියලා කිව්වා. ඉතින් ගිය පාර වැඩසටහන් වලට එහෙම පොඩ්ඩක් හොඳ ප්‍රචාර එහෙම තිබ්බා. අපි කතා කරපු දේවල් කට්ටියම ඉදන් ඉන්ටරෙස්ටිං කියලා හිතලා තිනවා. ඉතින් තිල්නත් ඔන්න ආපහු ආවා. මේ අපි කෙලිම ප්‍රශ්න වලට යනවාද? ගිය පාර කතා කරපු මාතෘකාවක යටතේම තමයි මේ පාර ප්‍රශ්න තියෙන්නේ නේද හර්ෂ? ආ හර්ෂ දන්නේ නැණි ගිය පාර කතා
කරපුවා.
දැන් ඔය වේන ටෙක්කද? දැන් වේලා නේ තිල්න. ටෙක්කදා වල ඉන්න කට්ටිය ටෙක්ක දාහන්නේ.
නෑ මේ දවස්වල හර්ෂරනේ සංවිධානාත්මක.
ඔව් මේ දවස්වල අපිට ළඟදීම සජීව වැඩසටහනක් කරන්න පුළුවන් ඒ හර්ෂත් එක්ක. මේ ඒක හැබැයි තාක්ෂණික ගතියකුත් තියෙන එක නේද හර්ෂ? වෙඩින් බ්ලයිනින්?
තාක්ෂණය කිසිද තොලුව අප්සෙට් ගිහිල්ලා තියෙන මේ දවස්වල.
ඒ දවස්වලනේ ඒක තමයි. ඔහොම ඕක කසද බැඳලා ඔක තාටිය වැඩි වෙනවා. උග්‍ර වෙන එක තමයි වෙන්නේ. අඩු වීමක් නැහැ කියන්න අමාරු. මේ දන්නෝ දැන් තිල්ල නම් ඉතෝ ගැන කොටස් දෙක දන්නවා. ඔව් එදාට අපි වෙඩින් එක සජීව විකාශනය කරන ටෙක් කතා.
මොකද මගේ යාළුවෙක් කිව්වා මේ ඉතාලියේ ඉන්න එයා වෙඩින් එකක්
ඔව්
මේ ලයිව් මේ ස්ට්‍රීම් කරලා තිනවා.
ඉතින් වෙඩින් අපි ලයිව් ස්ට්‍රීම් කරා. ඒක කරමු. අපිට කරන්න දෙකුත් අපිට ඕවගේ දෙයක් කරන්න හොඳ මේක තමයි සූට් එකක් යනවා කියන්නේ ටී ෂර්ට් එකක් ගහලා ගියා වගේ නේද මලින්ද? මලින්ද අපිත් සම්බන්ධ වෙනවා දවස් ගානකට පස්සේ. මේ මලින්දට ඉතින් සුභාරංචිත් කියනවා මේ මාන නේද?
කනවා මම හිතේ මලින්ද දැන්.
නෑ නෑ කන්නේ නෑ.
මේ සුභාරංචිත් දිනා නේ මලින්දද? මලින්දට ට්විටර් වලින් ෆලෝ කරපු කට්ටිය Facebook කට්ටිය නේ ඉතින් දන්නවා.
මොකද්ද
මේ හර්ෂ න්ියුස් වලින් ලොස්ට්?
මොකද නේද? නෑ හර්ෂ මේ දවස්වල තනිකර මේ defense.lk එකේ පදිංචිලා.
ඔව් ඇත්තනවා දැන් defense.lk එකට ආසල් ලොකු මෙහෙවරක් කරන එකට hits ගොඩක් ලබා දීලා. ඒක refresh කර කර refresh කර කර ඉඳලා. මේ අපේ මලින්දටත් අල ගෑල්ලා මේ කම්බෙලා තියලා.
අම්මේ.
ඒක සදා මම පෞල් කාර්ය මං විතරයි තනි කඩේක් තින්නේ. ආයි දෙන්න. අපි දෙන්න මේ
හරි ඉතින් ප්‍රාර්ථනා කරනවා ඒ දෙන්නට මොන හරි වෙන්න කියලා.
නෑ අපි දෙන්න කල්පනා කරේ දැන්. ඒක සජීව කියන්නේ. මේ එනං අපි ප්‍රශ්න වලට යමුද මේ හර්ෂ?
එනං අද
මේ බුද්ධිකගේ මේ කාර්යය අද මම බාර දෙන හර්ෂට ප්‍රශ්න කියවීම.
එනං අපි පටන් ගමුනේ.
ඔව් ඒක තමයි.
අමල් කියලා කෙනෙක් අහලා තියෙනවා. What is computer ports? මේ ports කියන්නේ මොනවද කියලා. ඊට පස්සේ port scanning කරන්නේ කොහොමද කියලා. port forwarding කරන්නේ කොහොමද කියලා. ඊට පස්සේ port වලින් hack කරන්නේ කොහොමද කියලා.
මම හිතන්නේ ගිය පාර වැඩසටහන ආපහුයිට පොඩ්ඩක් අපි ඔක් ගැන කතා කරන්නද comment කියවනම් comment වලින් පොඩ්ඩක් කියවෙන්නේ නැති මේ port scan කරනවා port වලින් මේ hack කරන්න යනවා කොහොමද කියලා. ඉතින් අර පළවෙනි ප්‍රශ්නේ ඇහුවොත් නම් computer port එකක් කියලා කියන්නේ මේ TCP/IP දන්නවනේ අපි. TCP/IP protocol එක UDP හරි TCP වල හරි IP address එකක් ගත්තම මේ IP address එකට ports තියෙනවා 065500
මතක හරියට මතක නැහැ
65000 ගානක් තියෙනවා හරියට මතක නැහැ 535 535ක් කරේ ඔයගේ ගාන මතක නැහැ මලින්දට මතකද කියලා
Google එකේ තමයි research කරන්නේ.
හරි හරි. මලින්ද හොම් එකක් යන. හරි 60,000 ගානක් තියෙනවා. හරියට මතක නැහැ. 60,530 ගානක් මට මතක ඉදිරියට. මේ ඉතින් ඔය බින්දේ ඉඳන් ඕක තියෙනවා. ඒ කියන්නේ computer IP address එකක් තියෙනවා. ඒකට IP address එකේ protocol එකට port එකක් තියෙනවා. ඒ කියන්නේ TCP port එකක් ගත්තොත් අපි TCP 50 port එක තියෙනවා වගේම UDP වලත් 50 port එකක් වෙනම තියාගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ ඕකට තමයි port එකක් කියලා කියන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් web server එකක් run වෙන port ගොඩක් standard port එක port 80 කියන එක 80 කියන එක. ඊට පස්සේ secure web server කරන SSL කියන එකක් run වෙන්නේ 443 කියන port එකේ. එතකොට email server එකක් ගත්තොත් incoming කියන SMTP run වෙන්නේ 25 කියන port එකේ. එතකොට POP3 ගත්තොත් POP3 secure නැති එක නම් පාවිච්චි වෙන්නේ 110 port එකේ. ඊට පස්සේ POP3 secure නම් 500 එකෝ දැන් මම කිව්වා අර කලින් කිව්වනේ port 80 වල තමයි විස්තර කරන්නේ. ඒ වුණාට මේ port 80 වල මේ විස්තර කරන්න ඕනේ කියලා එකක් නැහැ. කැමති නම් තමන්ට ඕන කැමති port එක run කරන්න බලා. හැබැයි එක port එකක එක IP එක run කරන්න බලා එක service එකයි. ඒ උදාහරණයක් ගත්තොත් එක IP එකක් තියෙනවා නම් ඒකේ web server එකක් ගමුක ඒ server එකේ IP එකක් තියෙනවා. ඕකේ web server එක port 80 වල ඒක විතරයි port 80 වල run කරන්නේ.
Google Docs run කරනවා නම් Google Doc වෙනම port එකක්.
ඔව් 55.
දැන් ඔය ප්‍රශ්නේ ආවනේ කලින් කර Skype UI WAMP UI install කරා.
ඔව් ඒක තමයි. මොකද Skype install කරාම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. Skype වල default listening port එකක් එයා හදාගන්නවා. ඒ TK 443 එකයි. ඔව්. එතකොට වෙන්නේ දැන් කවුරු හරි කෙනෙක් Apache install කරත් නේ මේ machine එකේ අර port එක Skype වලින් පාවිච්චි කරනවා. Apache install වෙන්නේ දෙයක් නැහැ. මොකද web
ස්ටෑන්ඩර්ඩ්
පෝට් එක වොයිඩ් 80.
ඒක විසනින්ද ස්ටාර්ට් කරන්න.
ස්ටාර්ට් කරන්න බෑ. ඔය වගේම IIS ලා ප්‍රශ්න දෙනවා. Windows එක IIS එනවා. IIS මම ස්ටාර්ට් කරලා Apache දාන්න ගියා. තරක 80 වල වැඩ ගන්න හින්දා.
එතකොට දෙක පෝට් දෙක තමයි යවන්නේ.
ඔව්. එතකොට පෝට් දෙක කරන්න ඕන. මොකද දැන් Apache install කරනවා. Apache කියන ප්‍රශ්න මට විතරයි කිව්වොත් Apache install කරන පෝට් 8080 කියන පෝට්
එක.
ඔව්. 8080. ඒක ස්ටෑන්ඩර්ඩ් වෙබ් පෝට් එකට ඇදිට තමයි සාමාන්‍යයෙන් ගණන් ගන්න.
මම දැකලා තිනවා මේ proxy වලත් 8080 පාවිච්චි
කරනවා. ඔව්. 8080 3126 ඒ වගේ තමයි පාවිච්චි කරනවා. එතකොට පෝට් ස්කෑන් එකක් කරනවා කියන මුලේ ඉඳන් බින්දු ඉඳන් අර 65,000 ගානට ස්කෑන් කරලා බලනවා එක ක්‍රමයක්. එහෙම නැත්නම් නෝන් සර්විසස් වලට පෝට් ස්කෑන් කරනවා. නෝන් සර්විසස් කියලා කියන්නේ වෙබ් සර්වර් එකක් රන් වෙනවාද කියලා කනෙක්ට් කරලා බලන ඒ පෝට් එකට එක්සෙප්ට් කරනවා කියන එක. ඉතින් ඔහොමම 25 වලට මේල් වලට 110 වලට
53 වගේ තමයි නේ.
ඔව් ස්කෑන් එකක් කරන්නේ. හැබැයි දැන් ඊට කලින් අපි ඉතින් ෆයර්වෝල් එකක් තියනවා කියලා ෆයර්වෝල් කවට මේ ගොඩක් අයගේ තියෙන ප්‍රශ්නයක් තමයි ෆයර්වෝල් ක්‍රම ගොඩක් තියෙනවා. එක ෆයර්වෝල් ක්‍රමයක් තමයි බේසික්ම ඉදියේ මේ කමියුනිකේෂන් පෝට් වල බ්ලොක් කරලා තියෙන්නේ. ම්ම්. يعني සාමාන්‍ය ඩිෆෝල්ට් රූල් එක තමයි ඔක්කොම ඩිනයි. يعني කිසිම පෝට් එකක් කනෙක්ෂන් එකක් යන්නේත් නැහැ. ඒ යන්නේ සමහර ගොඩක් ඇදෙන්නේ එනවා විතරයි. යවන්න පුළුවන්. ඒ කියන්නේ ෆයර්වෝල් කන්ෆිගර් කරනවා. ඉතින් ඒක ඒක කරන කෙනාගේ හැබැයි ක්‍රමයක්. ඒ උනාට එහෙම කරන එකත් ගොඩක් වෙලට හොඳ නැහැ. ඉතින් එතකොට ඒවෑ හැබැයි මේ පැකට් මොනවද යන්නේ කියලා චෙක් කරන්න. දැන් උදාහරණයක් මම වෙබ් සර්වර් එකට පෝට් 80 ඕපන් කරලා තිබ්බා. මේ හරහා යන පැකට් ගැන එයා හොයලා බලන්නේ මොනවද මේ යන්නේ කියලා යන්න දීලා තියෙනවා නම් යවුවා. මොකද කියලා හොයලා බලන්නේ. ඉතින් සමහර ෆයර්වෝල් මේ ස්ටේට්ෆුල් ඉන්ස්පෙක්ෂන් ෆයර්වෝල් ලගේ නම් මේ පෝට් ස්කෑන් එකක් රන් කරනවා. රන් ඒ කියන්නේ එක හෝස්ට් එකෙන් එක එක පෝට් වලට රෑන්ඩම් නැතුව ඒ කියන්නේ ස්ට්‍රේට් ඒ කියන්නේ ක්‍රමාත්මක උඩේන යටට හරි යටේන උඩට හරි කනෙක්ට් කරනවා. ෆයර්වෝල් එක ටිකක් තේරෙනවා මෙයා මේ මොකක් හරි හොඳ නැති වැඩක් නැහැ මේ කරන්නේ කියලා. එතකොට කරන්නේ ෆයර්වෝල් එකෙන් ඒක බ්ලොක් කරනවා. ඔව් ස්ටේට්ෆුල් ඉන්ස්පෙක්ෂන් ෆයර්වෝල් එකක් කියලා කියන්නේ මේ ලව් කරලා තියෙන පෝට් එකක උනත් යන පැකට්ස් ඒ කියන්නේ TCP හරි ඩේටා පැකට් ස්කෑන් කරලා බලනවා මොනවාද මේවෙන් යන්නේ මේවා හාම්ෆුල් වෙන්න පුළන්ද නෝන් රූල්ස් වලට මෙයා චෙක් කරලා බලනවා මේවා හොඳ ඒවාද නරක ඒවාද කියලා. ඉතින් පෝට් ස්කෑන් කියලා කියන්නේ අන්න ඒ වගේ ටූල් එකක් දාගෙන උඩින් යටට පෝට් බලන්නේ පෝට් ෆෝඩින් කියලා කිව්වහම එක එක වැඩ තියෙනවා. පෝට් ෆෝඩින් කියලා කියනවා සමහරවල් රවුටර් එකක් ගත්තොත් රවුටර්ගේ WAN සයිඩ් එකේ ඉන්න මාකරේ පෝට් එක කමියුනිකේෂන් නැ LAN සයිඩ් එකට ෆෝඩ් කරන එක. ඒක එක පෝට් ෆෝඩින් එක. නැත්නම් ආ පෝට් ෆෝඩ් කරන්න පුළුවන් එක සර්විස් එකකට එන රික්වෙස්ට් එක සර්වර් එක වෙන පෝට් එකකට රීඩිරෙක්ට් කරන්න පුළුවන්. ඉතින් ඒ වගේ වැඩ තමයි පෝට් ෆෝඩින් කියන්නේ.
ෆෝඩින් කියන්නේ ඒ කියන්නේ 222 කියන එක
222. ඔව් සමහරවල් නම් මට උදාහරණයක් ගත්තා දැන් අපි හිතමු මම port 80 වල web server එකක් run කරනවා නමුත් මට ඕනේ මේක port secure වලට හැම වෙලේම request එකක්ම forward කරන්න ඕනේ. එතකොට මම port forwarding නැත්නම් port 80 වලට request ආවත් ඔටෝමැටිකලි 443 වලට ෆෝල්ඩ් කරන්න කියලා. එතකොට දැන් ඒ කියන්නේ සමහර HTTP කියලා ඉල්ලන්නේ උනාට HTTPS වල පෝට් එකට ආව ඔටෝමැටිකලි රිඩෙක්ට් කරනවා. ඒ වගේවත් පෝට් ෆෝල්ඩින් කියලා කියන්න පුළුවන්.
මේක කලින් අර යූටරන්ට් වලත් අපිට මේ අපේ IP එකට කෙලින්ම ඩිරෙක්ට් කනෙක්ෂන් එකක් හදාගන්න පාවිච්චි කරන්න
ඕනේ. ඔව් මේක අර රවුටර් වල පෝට් ෆෝල්ඩ් කරන එක. තින්න කියන්නේ දැන් රවුටර් එකේ LAN side එකට WAN side එකේ පෝට් එකට යන communication එක LAN side එකේ තියෙන machine එකට ෆෝල්ඩ් කරනවා.
ෆෝල්ඩ් කරනවා.
ඔය එතකොට එලියට තුල කෙලින්ම ඇතුලේ තියෙන machine එකට
මම router එකෙන් බ්ලොක් කරලා තියෙන්නේ නේ
router එකේනොත් බ්ලොක් router එකේ ගොඩක් අහස බ්ලොක් වෙන්නේ routers ගොඩක් කියව නැටින්ද network address translation පාවිච්චි කරන ඉඳ එලිය නම් ඇතුලට එන්න විදිහක් නැහැ එතකොට තමයි වෙන්නේ ගොඩක් වෙලා දැන් ඉතින් ගොඩාක් routers වල basic firewall එකක් තියෙනවා stateful inspection නෙමෙයි port block කරන්නේ
අපේ game server එකක් මම ඉස්සර router නැති කාලේ පුළුවන් වුණා
ඔව්
router එකක් ගත්තාන් පස්සේ බෑ ඒ port එක block කරලා තියෙන්නේ එළියෙන් නෑර connect වෙන්න බෑ
ඔව් එතකොට කරන්න ඕනේ port එකක් හදාගන්න rule එකක් දාලා ගොඩක් දැන් ඔය D-Link වගේ routers වල standard game ports එයා define කරන්නම තියෙනවා
එකක්
ගාලා game එක select කරා මොන host එකේද කියලා කිව්වා අස්සක් ගාලා
ඒ pro link
ඔව් ඒ
තියෙන මගේ router එකත් එක තියෙනවා Warcraft select කරාම default port එක 6221
මොන කම්පියුටර් රන් කරන්න කියලා local IP එක විතරයි දෙන්නේ. ඒක සමහරවිට කම්පියුටර් නම පෙන්වන ලිස්ට් එකේ. මොකද යා අර DHCP router එක install කරලා තියෙනවා නම් යා නම අරගෙන DHCP ලිස්ට් එකේ තියන් ඉන්නවා මේ නම තියෙන්නේ.
ඒක intelligent නෑ.
ඔව්. නෑ නෑ මේ හොඳ routers කියන්නේ ඒ කියන්නේ සාමාන්‍ය පොඩි routers. ඊට පස්සේ අහලා තියෙන how hackers hack through port කියලා. ඇත්තටම මේ port එකෙන් නෙමෙයි hack කරන්නේ. දැන් අර ඉස්සලා කිව්වාගේ ගිය වැඩසටහනෙත් මම මේක පොඩක් පැහැදිලි කරලා දෙනවා port එකේ කරන්නේ මේ service එකක් කරන්න. දැන් ඇත්තටම hack කරන එක ගැන අපි ටිකක් කතා කරන්න ඕනේ මේ කට්ටියනේ
interesting. දැන් මේක තේරෙන්නේ.
ඔව් කට්ටියට ගොඩක් මෙහෙමයි hack කරන්න නම් අනිවාර්යෙන් ඒ hack කරන site එකේ vulnerability එකක් තියෙනවා. vulnerability එකක් කියලා කියන්නේ මොකක් හරි සිදුරක්.
හැක්කර්ලා ඇතරම කියන්නේ
අනවසරයෙන්
ඇතුල්ලේ
මම ඒක හැබැයි නීති විරෝධියට නෑ
ඔය නීති විරෝධියට අනිවාර්යෙන් ලංකාවේ දැනට නීති දෙනවා
ඇතුල්ලේලා මොකුත් නොකර ඉන්න පුළුවන් විනාශ කරන්න පුළුවන් හොරකම් කරන්න යන්න පුළුවන්
ethical hacking සහ non ethical hacking කියන්නේ මේ තමයි ethical hackers ලා කරන්නේ මේ වගේ system වල දින vulnerability හොයනවා
ඔයලා මේවා කරන්න හොයලා හොයා ගන්නවා
හදනවා ඉතින් දැන් උදාහරණයක් ගත්තොත් ගියක් වටේ තාප් එකක් ගහලා තියෙන එක මේක අපි firewall එකක් කියලා කියන ඊටසේ ඒ ගේ ඇතුලේ තව තව මොන හරි දින අපි දමු තියෙනවා fridge එකක් තියෙනවා ෆ්‍රිජ් එකට ඉතින් අතුරක් දාලා තියන්න බලන්නේ.
ඔව්.
ඉතින් දැන් ඕකේ ප්‍රශ්න තියෙන්න හොලන්නේ. දැන් ඕ යතුරු හදනකොට මොන හරි ගැටලු වෙච්චායවා ඔය යතුරු තව කෙනෙක් ගහේ ජාති යතුරක් තියෙනවා.
ඒක මේ යතුරෙන් ෆ්‍රිජ් පහක් අරින්න පුළුවන් ඒ ප්‍රශ්නයක්.
ඔව්. දැන් උදාහරණයක් ගමු එකතරා වෙබ්සයිට් එකට. එකතරා වෙබ්සයිට් එක හැක් කරනවා කියලා ඉතින් කවුරුත් අපි අපේ දෙයක් කරන කතා කරා. ඒතකොට කාටවත් ප්‍රශ්න නැහැ. එකතරා වෙබ්සයිට් එක හොස් කරලා දින්නේ ලිනක්ස් සර්වර් එක.
හා.
එතකොට ලිනක්ස් වල බග් එකක් තිබ්බොත් ඒකෙන් හැක් කරන්න පුළුවන්. තවස්සේ එක දුවන්නේ අපාචි. එතකොට අපාචි වල මාකර භාගයක් තිබ්බොත්
චේන් එක පුළුවන්.
තවස්සේ අපාචි උඩ අපි දුවන්නේ PHP. PHP වල මාකර භාගයක් තිබ්බොත් ඒක හැක් කරන්න පුළුවන්. එතකොට PHP ඔය දෙකම දාලා අපි දුවන්නේ
WordPress
වල භාගයක් දිවා ඒක හැක් කරන්න පුළුවන්. මේ හැම එකකම දින vulnerability එකක් හොයාගෙන තමයි මේ හැක්
කරන්නේ. level by level නේ.
ඔව් level by level. එතකොට දැන් හැක් කරනවා කියලා මේ port එකක් හරහා හැක් කරනවා කියලා දෙයක් නැහැ. දැන් port 80 වල දුවන්නේ web server එක නම් හැක් කරන්නේ WordPress නම් හැක් කරන්නේ යා හැක් කරන්නේ port 80 හරහා. දැන් අර මං ගිය පාරත් කිව්වාගේ ගොඩක් වෙලාට කරන්නේ මේ coding වල තියෙන ප්‍රශ්න හින්දා තමයි කරන්නේ. ඉතල මොකද උදාහරණයක් ගත්තමු. දැන් ගොඩක් අය කරන එකක් තමයි Apache web directory marker directory එක write කරන්න ඕනේ නම්, ඒ කියන්නේ web server එකට write access දෙන්න ඕනේ. දැන් උදාහරණයක් ගමු WordPress වල file upload කරන directory. මේක 777 කරනවා. 777 කරනවා කියන්නේ
execute කරන්න පුළුවන් නේ.
හතෙන් ඔව් permission හදනවා. දැන් Linux වල file permission කියලා දෙන Linux server එකකට 777 කරනවා කියන්නේ user කියන්නේ Apache නම් user directory owner තින්නවනේ owner සහ owner group එක. owner සහ owner group එක Apache කියලා කියමු අපි. එතකොට පළවෙනි එකෙන් කියන්නේ Apache කියන්නේ user ට full access කරනවා. ලියන්න පුළුවන්, කියවන්න පුළුවන්, මකන්න පුළුවන්
full access කරනවා.
ඊට පස්සේ group එක. දෙවෙනි එක group එක. එතකොට group එක හැට ලියන්න පුළුවන්, කියවන්න පුළුවන් Apache කියන group එකේ ඉන්න කට්ටියට පුළුවන්. අන්තිම එක world owner කෙනෙක්. owner කෙනට ලියන්න පුළුවන්, කියවන්න පුළුවන් ප්‍රශ්න.
ඒ permission දීලා තිබ්බොත්
ඒ පොවිෂන් දීලා තිබ්බොත් ඕන කෙනෙක්ට
පොඩ්ඩක්
ගොඩක් අයට මේ පොඩ්ඩක් රිමෝට් කෝඩ් ඉන්ජෙක්ෂන් කියලා දිනවා මේ කෝඩ් එකකට මාක් හරි ඒ කියන්නේ ෆයිල් ඒ කියන්නේ WordPress අපේ සර්වර් එකේ තියෙන ෆයිල් එකක් උපයෝගී කරගෙන යාගේ වෙන ෆයිල් එකක් සර්වර් එකට අප්ලෝඩ් කරනවා ඊට පස්සේ ඉතින් ඒක අප්ලෝඩ් කරගත්ත පස්සේ යාගේ කෝඩ් එක සර්වර් එක ඇතුළේ එක්ස්කියුට් වෙනවා ඊට පස්සේ මේගොල්ලෝ කරන්නේ මේක හරහා පිටට කනෙක්ෂන් එකක් ඕපන් කරනවා කම්පියුටර් කනෙක්ෂන් එක ඕපන් කරලා TCP කමියුනිකේෂන් එකක් එස්ටැබ්ලිෂ් කරගන්නවා. එතකොට සර්වර් එක ඇතුලේ සහ යාගේ අර රිමෝට් මේ හැක් කරන සර්වර් එක අතර යා කනෙක්ෂන් එක හදනවා.
ඊට
පස්සේ මේ කිසි දෙයක් එයාට අවශ්‍ය නැහැ. එයා ඒක හරහා සර්වර් එකට අවශ්‍ය විධාන හරි මොන හරි කමාන්ඩ්ස් හරි ගොඩක් වෙලාවට දැන් ඔය තියෙනවා. දැන් ඔය PHP හැක් කරන්න එහෙම ගන්න අය අප්ලෝඩ් කරන ෆයිල්ස් ඉන්න මේ shell ගන්න එක. ඒ කියන්නේ ඒ ෆයිල් එක අප්ලෝඩ් කරාම වෙබ් බ්‍රවුසර් එකේ shell එකක් එක. හරි ඒ කියන්නේ හරි පොඩි ෆයිල් එකක් කිලෝබයිට් 7-8ක ෆයිල් එකක්. ෆයිල් එක නම් කියන්න බෑ අපේ කට්ටියලා නෝ සර්ච් කරලා. ඒ ෆයිල් එක අප්ලෝඩ් කරාට පස්සේ මේ කෙලින්ම shell එනවා. ඊට පස්සේ අර kernel වල මොනක් හරි permission vulnerability එකක් හරි එහෙම නැත්නම් execution vulnerability එකක් හරි ආ තියෙනවනම් මේක බලලා යා කරන්නේ root privileges කරනවා machine එකේ.
Administrative
වගේ Linux වල ගත්ත root privilege එකක් කරනවා. ඒකට එයාට කැමති දෙයක් ඒ server එකේ අර command line එක අරගෙන ඊට පස්සේ root privileges ගත්තට පස්සේ ආයේ ෆයිල් එක අවශ්‍ය නැහැ. ඊපස්සේ ගොඩක් අය කරන්නේ ඊට පස්සේ කරන්නේ හරි හැකර් කෙනෙක් නම් මේ ඔක්කොම කරාට පස්සේ අර logs ටික මකනවා. මකලා එයාගේ code ඔව් එයාගේ code එක එයා kernel එකටම තියලා compile කරනවා. එතකොට kernel එක කියන්නේම අර එයාගේ tool එක. කළොම මේ ඔක්කොම මකලා දාලා සද්ද නැතු ඉන්නවා. මුකුත් කරන්නේ නැහැ. එතකොට එයාට victims system එකේ තියෙන system එකේ backdoor එකක් කරලා යනවා කියන්නේ
ඒක.
එතකොට එයාට ඕන ලඟට අගල system එක ඇතුළට එන්න අපේ දන්නේ නැහැ. ලොකද කරන්නේ සමාල්ලාට කරන්නේ මේ ස්ටෑන්ඩඩ් ඉන්ක්ලූඩ් ෆයිල්ස් තියෙනවා ස්ටෑන්ඩඩ් එතකොට ලයිබ්‍රරිස් තියෙනවා මේ ලයිබ්‍රරි වලටම කෝඩ් එක දාලා තියෙනවා. ඒ කියන්නේ අපි වෙන ප්‍රෝග්‍රෑම් එකක් කම්පයිල් කරා අරක ඇතුළට යනවා අපේ. ඉතින් ඕ වගේ කළා තමයි මේ හැක් කරන දේවල් සාමාන්‍යයෙන්
මේක මෙහෙම දැන් කිව්වට ඒක කරන්න උඟක් ස්කිල් එකක් සහ ඒ කියන්නේ දැන හොඳ දැනීම
කරන්න දැනගන්න ඕනේ දෙයක්
තමයි සාමාන්‍යයෙන් කරන ක්‍රමය.
ඔව් කරන ක්‍රමය දැන් ඕක කරන්න නම් එයා දැනන් ඉන්න ඕනේ මොන අපාචි වර්ෂන් එකද රන් වෙන්නේ කියලා.
ඒ වගේම අපාචි ලිනක්ස් ගැනයි තව එයා කරන කෝඩින් ගැනයි හැමදේම
එහෙමත් අවශ්‍ය නැහැ හර්ෂ මොකද දැන් මේ ගොඩක් ඒවා මේ වෙබ් එකෙන් හොයාගන්න පුළුවන් නේ.
ආ ඔව් ෆලෝ කරලා ස්ටෙප්ස් ටික කරගන්න පුළුවන්
නේ. ඔව් ඒක තමයි මේ අපේ දසුන් ගිල්ලේම තියෙන බෑක්ඩෝ කියන්නේ මොනවා ගැනද කියමුද කියලා. බෑක්ඩෝ කියලා කිව්වේ අර දැන් සිස්ටම් එකක් හැක් කරලා කරාට පස්සේ යාට ආපහු එන්න පුළුවන් ඉදී ක්‍රමයක් යා හදලා තියෙනවා. සමහර හැකර්ස්ලා ඉන්නවා මේ පැච් අර වොනරබිලිටි එකක් පැච් කරන කට්ටිය. ඒ කියන්නේ දැන් අර එයා හැක් කරපු ක්‍රමය යා වහනවා. තොර වෙනස් කෙනෙක්ට ඒක හැක් කරන්න බෑයි.
බැක්ඩෝර්
එක එයාට එන්න පිටිපස්සේ දොර ඇරලා තියෙනවා වගේ වැඩ. ඒ කියන්නේ ඉස්සර දොරෙන් ඇහලා පිටිපස්සේ දොරේ පොඩ්ඩක් ලගුලන දා එළියට එනවා.
එතකොට එන ඕනෙ වෙලාවක එන්න පුළුවන්.
එන්න පුළුවන් ආයෙ ආපහු.
ඒක කියන්නේ ඒකට.
ඔව් ඒකයි. එතකොට දැන් අර හැක් කරන්න අපි උදාහරණයක් ගත්තානේ. දැන් හැක් කරන්නේ කොහොමද මේක දැන් මේ සිස්ටම් එක දැන් උදාහරණයක් ගත්තා එක්කද සයිට් එක කාටද හැක් කරනවා. එතකොට මෙයා දැනගන්න ඕනේ අපි WordPress මොන version එක run කරන්න කියලා. හරිම ලේසි. ආවා page එකට ගැහුවා right click එක. source code එක වල උඩම ගහලා දින WordPress 7.2 2.7.1 කියලා. හරි. මෙයා කරන් tag ගාලා WordPress site එකට ගිහිල්ලා බලනවා WordPress එක දානවනේ අපේ security vulnerability එකක් තියෙනවා. මෙන්න මේ vulnerability එක මේ version එකේ තියෙනවා. tag ගාලා යබල මොකද්ද vulnerability එක මොනවද තියෙන්නේ? ඊට පස්සේ ආව වෙනවා tool එක මේ vulnerability එක කොහොමද exploit කරන්නේ? ඒ කියන්නේ මේක ආගෙන දාගෙන කොහොමද
කරන්නේ? web එකේ තියෙනවා.
හරි. ආරෙන් තියෙනවා. ඉතින් ඒකයි කියන්නේ මා security vulnerability එක හොයා ගැනීමේ සිට මේකට patch එකක් එනකන් සහ කට්ටිය patch දානකන් අර හැම system එකම vulnerable.
ඒක ගාවත් හැමෝම install කරන්නේ.
install කරන්නේ හොග නැහැ ගැටල. ඊළඟට දැන් apache ගැන ගත්තොත් apache server එක දැන් නැති page එකක් එහෙත් මේ apache version එකයි මොනාද install කරන්නේ උදාහරණයක් ගත්තොත්
ඔහෝ
එකට දාලා තියෙනවා. ඔහෝ 0.0 එකට දානවා. ඒක අනික දැන් උදාහරණයක් ගත්තොත් port 8 telnet කරලා get කියලා ගහලා enter කරා නම් apache server එකේ version එක comment එක adding වෙනවා. එතකොට කරන්නේ apache ගිහිල්ලා බලන හැරි මේ version එකේ web server එකේ මොනාද තියෙන bugs. ඉතින් ඒක තමයි හැමදෙස්සම කියන්නේ මොනා හරි install කරාම මේ වගේ දේවල් මේවා මේ versions පෙන්වන්නේ අපිටට කියලා. ගොඩක් අය කරන පළවෙනි දුර්වලතා මේක apache config එකෙන් කියන බලන පෙන්වන්නේ web server එක මොකද කියලා. නැත්තම් මේක වට උනන් IIS කියලා නම් පෙන්වන්න බලා.
බොරුව.
එතකොට අර හැක් කරන්න කෙනාට මේක හොයාගන්න බෑ කියන එක මම කියන්නේ අර
හැක්
කරන්න නෝම ගැනනවා. මේක නිකන් අනිත් එක තමයි දැන් අර මම දැක්ක තව තැනක් කතා කරලා තියෙනවා මේ ping කරන එක ගැන. දැන් එයා උදාහරණයකට මම නම කියන්නේ මම අපි දන්න කෙනෙක් එහෙම මේ මේකට අප්සෙට් හෙරි කියනනේ එයා කියලා තිබ්බා ලංකාවේ මේ army.lk එකට ping කරන්න පුළුවා. එතකොට පෙන්ටිගන් එකට ping කරන්න බෑ කියලා පෙන්ටිගන් වෙබ්සයිට් එකේ ping කරනවා කියලා කියන්නේ ඉන්ටර්නෙට් එකේ ස්ටෑන්ඩඩ් ප්‍රෝටෝකෝල් එකක් තියෙනවා මේ හෝස්ට් එකක් අලයිව්ද කියලා චෙක් කරන්න. ඉන්ටර්නෙට් කන්ට්‍රෝල් ප්‍රෝටෝකෝල් එකක් කියලා.
පැකට්
එක වල බලන්න. ඒ කියන්නේ එක උදාහරණයක් ගත්තොත් මම හර්ෂිට කෑ ගහගෙන හර්ෂි ඉන්නවද කියලා අහනවා.
මම
කියනවා අහන් ඉන්නවා කියලා හර්ෂ හර්ෂිට උනන එක නෝ කියන්න බලා. ඒක ඒක තමයි ping block කරනවා කියන්නේ හර්ෂි කියන හර්ෂ නෝ reply එකක් එවන්න නැතු ඉන්නේ. මේක ඇත්තටම මේක කරා කියලා වෙන්නේ ඇත්තටම මේ random attack එකකින් ගැලවෙන්න පුළුවන්. random attack එකක් කියලා කියන්නේ මම කරන්නේ tool එකක් අරගෙන මම කියන හරි. මේ IP range එකක් දෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් SLT එක IP range එක 1.2.4.3.47.0.0 ඉන්නම් 1.2.4.3.256.255.255 වලටම චෙක් කරලා බලන්න කියලා කියන ස්කෑන් කරලා. එතකොට මෙයා ඉස්සලම කරන්නේ 1.2.4.1.1.2.4.43.0.1 වලට පින් කරනවා. response එකක් આવොත් ඊට පස්සේ මේකේ port scan එකක් run කරනවා. දැන් එයාට තව tool එකක් දෙනවනේ. එයා කියන port 80 detect කරගෙම active කියලා. ඊට පස්සේ එයා තව tool එකක් හදලා තිනවා මේ 80 වල මොකක්ද දුන්න version එක ගන්න කියලා. ඕවාගේ log file එකක් වගේ හදාගන්න. හරි. මේ IP range එකේ මෙච්චරක් machines තියෙනවා. මෙච්චරක් එතකොට මේ port මේවා active, මේවා දුවන්නේ, මේ versions
කොහොමද
කියලා හදාගන්න list එක. ඊට පස්සේ න්යා කරන්නේ හරි. හා. දැන් එයා ඊට පස්සේ බලනවා මම දන්න vulnerability මාගා tools වලින් කොහොමද hack කරන්න පුළුවන් මොනවද තියෙන්නේ මෙතන කියලා. බල්ලා ඒවා නේ random attacks කියන එක. මේ random attacks
එකකට අහුවෙන්න පුළුවන්.
අහුවෙන්න පුළුවන්. random attacks කරන්නේ සාමාන්‍යයෙන් මේ අර තමන් දන්නවා කියලා පෙන්වන අර නම දාලා යන වෙබ්සයිට් එකට hack by කියලා දාන්නේ. ඒගොල්ලන්ගෙන් නෙමෙයි අතන ප්‍රවේශම් වෙන්න ඕනේ. ඔහොම නොදහන අයගෙන්. ඒව නොදහන අය තමයි අපේ සිස්ටම් එකේ ගොඩක් දෙයක් කළා ඒවැය තියෙන දත්තා. ඒ කියන්නේ අතන ගොඩක් කළාට අපේ වගේ සාමාන්‍යකද ටෙක් කරලා සයිට් එක hack කරා කියලා යාර කරන්න දෙයක් නැහැ. ගොඩක් අය කරන්නේ අපේක හැක් කරලා අපේක දාගෙන ස්පෑම් මේල් ටිකක් කරනවා. ඒගොල්ලෝ යාමක් කරේකටනේ එක්ක වෙන සිස්ටම් එකක් හැක් කරන්න අපේක දාගෙන. ගොඩක් වෙලාට අර අපේ දත්ත ගන්නවට වඩා ඒ අය කරන්නේ අර වගේ.
අපේව පාවිච්චි කරනවා.
ඔව් අනිත් එක තමයි PHP කරනකොට ගොඩක් අය කරන ලොකුම වරද .php කියලා extension තියන්නේ නැතුව .inc කියලා තියෙනවා. .  ඊට පස්සේ සමහර .tx කියලා තියෙනවා. අර standard executable ඉතින් මේක browser එකේ දැන් apache link හර browser එකේ ගහුවම පෙන්නන්නේ code එක. මොකද මේක php වල execute කරන්නේ නැහනේ. එතකොට දැන් සමහර මන් දැකලා තියෙන සමහර මේ සමහර ගොඩක් හොඳ ඒවා කරලා තියෙනවා. මේ database config file එකේ තියෙන .inc එක. දැන් db connect.inc. අපේ ගොඩක් program කරන්න අය කරනවා අර. එතකොට දැන් කවුරර් එකනේ මේ web server එකේ file structure එක analyze කරලා යනකොට මේක file එක දැක්කම මේක browser එක ගහපන් අර password database connect කරනවා.
මට ඔය කාලෙක මේ ගිය සතියේ මම GoDaddy site එකේ ඉඳෙද්දි GoDaddy site එකේ code එකක් ආව වැරදිලා ඒකේ header එකයි ඔක්කොමත් එක්ක code එක පෙන්වන්නට.
ඔව් ඕක ගොඩක් තියෙනවා මේ Microsoft .NET පාවිච්චි කරන අයට. .NET error එකක් ආවම මේ code එකත් එක්ක තමයි error එක පෙන්වන්නේ. මේක හැරලා disable කරන්න ඕනේ. ඒ කියන්නේ production system එකේකට මේක install කරා Microsoft තමාගෙන් කිව්වා. ඔව් මේක ඒ කියන්නේ production එකක් කරනවා කියන්නේ දැන් අපි උදාහරණයක් ගත්තොත් දැන් PHP වල අපි error enable කරලා තමයි coding කරන්නේ. error සහ warning enable කරලා. ඊනට අපි production කියලා කියන්නේ අපි ඒක ඇත්තනෙ එළියට දානකොට අප අනිවාර්යයෙන් PHP වල මේ දෙක off කරන්න ඕනේ. නැත්නම් PHP වල වුණත් මේ line එක පෙන්වනවා. මේ line
එක සමහර sites වල ගෙලින්ම home page යවන error එකක් આવත්.
ඔව්
අඩු ගන්න ඒගොල්ලන්ට mail එකක්
යනවා. ඔව් ඒගොල්ලන්ට mail එක දැන් උදාහරණයක් ගත්තොත් දැන් මේ මොකද හැමෝම යන Facebook error එකක් આવත් කවදාවත් code එක පෙන්වන්නේ නැහැ. අරගේ execute වුනේ නැහැ. වෙන අපි notice කරා කියලා තමයි එන්නේ. ඉතින් ඒ වගේ අර ගොඩක් වෙලාවට code කරන අයගේ mistake වලින් තමයි මේ වගේ දේවල් අහුවෙන්නේ. නැතු මේ hacker ට මොලේ දිනන කියන එකම නෙවෙයි මෙතන කියන්නේ. hacker අර මොකද කියන්නේ ශූෂ්‍යමයි කියලා කියන්නේ. කපටි කරලා ඒ කියන්නේ දැන් මේ tool හදන්න වෙනම කට්ටියක් අවශ්‍යයි. මේ hack කරන tool හදන්න. මේ ඉතින් ඔය hacker
වාසයි මිනිසුන් දා hack කරන්න
ගන්නවා. ඔව් ඒ කියන්නේ අපේ ප්‍රධාන දැන් සාමාන්‍යයෙන් ගොඩක් අයගේ 90ක් කියන කට්ටිය කතා කරාම ඒගොල්ලෝ අහන්නේ එක තමයි කොහොමද hack කරන්නේ? කොහොමද ඒක email account එක hack කරන්නේ? ඉතින් ඕක තමයි අපේගේ පළවෙනිම අසාර.
විතරලින්ග මේ ඔය ගැන කියද්දි මට මතක් වුණා discovery program එක ගිය මේ විස්තරයක්. ඒකේ කිව්වේ white attackers ලා ගැන. මේ ඒකේ තියෙන්නේ internet එක හරහා hack කරන ගන්නේ නෙවෙයි physically.
ඔව්.
ඒ කියන්නේ ඔය කාර්යාලවල කොහොමද data එළියට යන්නේ? ඒ වගේ දේවල් ගැන තමයි කතා කරේ.
ඔව්.
ඒකේ මේ බැංකුවක්
ඔව්
ඒකේ මේ ඒ බැංකුවක් තමයි පෙන්වන්නේ. බැංකුවේ අයිතිකාරයා හයර් කරනවා ඒ වගේ white hat කෙනෙක්ව.
ඔව්.
මෙයා කරන්නේ හැමදාම බැංකුවේ උදේ ඇවිල්ලා මාසයක් සතියක් විතර කැරකි ඉන්නවා බැංකුව ඇතුලේ.
ඔව්.
මේ ඒ කියන්නේ ටෙක්නීෂියන් කෙනෙක් වගේ සූට් එකක් අඳගෙන ලැප්ටොප් එකකුත් තියාගෙන බැංකුව ඇතුලේ ඉන්නවා. ඊට පස්සේ තව ටික කාලයක් ගිහිල්ලා අර බැංකුවේ වැඩ කරන කට්ටියත් එක්ක හොඳට හිනා වෙලා මූණ හැම හොඳට හුරුපුරුදු ඒක ලොකු බැංකුවක් ඇතුළට ගොඩක් යන්න ඕනේ. ඒ කියන්නේ අපේ වගේ පොඩි සේවක සංඛ්‍යාවක් නැමේ ඉන්නේ සෑහෙන ඉන්නවා. මේ ඊට පස්සේ ඔය මේ එක සේවකෙක් එක්ක හොඳටම ඒ කියන්නේ හැමදාම යා ලිෆ්ට් එකේ හැමදාම හම්බ වෙන අයව ඒ කියන්නේ හොඳටම යාට මූණ පුරුදුයි. ඊට පස්සේ මෙයා දවසක් එයාගේ අර සේවකයා වැඩ කරන කම්පියුටර් එකකට ගිහිල්ලා කියනවා වාගේ කම්පියුටරේ මේ මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බ නේද?
ඔව්.
ඒකට report එකක් දාලා තිබ්බ නේද කියලා. ඊට පස්සේ ඒ සේවකයා කියනවා නෑ මට එහෙම ප්‍රශ්නයක් තිබ්බ නෑ report එකක් දාලා තිබ්බ නෑ කියලා. මේ ඒ වුණත් ඊට පස්සේ අර හැකර් කියනවා මේ අපිට කම්ප්ලේන්ට් එකක් ඇවිල්ලා තිබ්බා පොඩ මම බලන්නම්කො කොහොමද Windows සමහරට ප්‍රශ්න එන්න පුළුවන්නේ. එහෙම කියලා එයා ඒ කම්පියුටරේ පොඩ ඉල්ල ගන්නවා. අර යන හැමතිස්සෙම දැකලා පුරුදු නිසා එයා විශ්වාස කරන්නේ මේ පිටින් අප් එක කෙනෙක් කියලා එයා දෙනවා ඒක බලන්න. ඊට පස්සේ මෙයා කරන්නේ එයාට ඕන software ටිකක් දාලා එයා ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා ඒ software වලින් ඔක්කොම අර log වෙලා එයා data
කරගන්නවා.
ඊට පස්සේ ඉතින් මේ ඊට පස්සේ තමයි බැංකු කරුවා ඒ ප්‍රශ්නය වළක්වන්න මේ පියවර ගන්න.
ඒ කියන්නේ
අර
හැක් කරන්න
අර ඔෆිස් එකේ මොනිටරයට මුකුත් කරන්නේ
නැහැ.
ඔව්. මේ එක සිකියුරිටි හෝල් එක ගන්න එක. ඒක වළක්ව ගන්න කොහොමද සේවකයා දැනුවත් කරන්නේ ඊට පස්සේ.
අය අනිත් එක අර බේසික්ම දෙයක්නේ. ඕනෙම කෙනෙක් කියලා තියෙන තමන් නෙට්වර්ක් එකේ යූසර් කෙනෙක් නම් කිසිම අවස්ථාවක කිසිම කෙනෙකුට පාස්වර්ඩ් එක දෙන්න ඕන නැහැ.
ඔව්.
ඒ කියන්නේ ඇඩ්මිනිස්ට්‍රේටර් කෙනෙක්ටවත් අඩු ගන්න පාස්වර්ඩ් එකක් ඕනේ නැහැ. මොකද යාට රීසෙට් කරන්න පුළුවන්.
තමයි හුඟක් නෙට් කැෆේ වල ප්‍රශ්නයක් නේද කාලින්ක මේ පාස්වර්ඩ්.
ඔව් දැන් අනිත් එක මට කියන්නේ
නෙට් කැෆේ නම් යන්න
දැන් හුඟක් මේල් එනවා නේද මේ පාස්වර්ඩ් එක එවන්න මේ මේල් account එක බ්ලොක් වෙන්න යන්නේ ඔයාගේ පාස්වර්ඩ් එක එවන්න කියලා ෆෝම් එනවා. මම දන්න ගොඩක් අය ඉතින් ඒක ෆිල් කරලා එවන පාස්වර්ඩ් එකත් එක්ක
නෙට් කැෆේස් වලින් මේ ඉන්ටර්නෙට් ඊමේල් account එකට හරි Facebook හරි log වෙනාට මේ පොඩි ටිප් එකක් දෙන්න පුළුවන්. ඕනනම් මේ පාස්වර්ඩ් එක ගහද්දී එක දිගට පාස්වර්ඩ් එක ගහන්න නැතුව කර්සර් එක තැන් දෙක තුනකින් තියලා වෙනස් කරලා පාස්වර්ඩ් එක ගහවම එකපාරටම හොයාගන්න මාරි පාස්වර්ඩ් එක.
ඔව් ඒක නම කාලින්ග 1 2 3 කියලා පාස්වර්ඩ් එක දාගෙන නැදී වැඩක් නැහැ
නේ. ඔව්. ඒ වගේනේ කී ලොගර්ස් තියෙනවා
කියලා. කී ලොගර්ස්
තියෙනවා. මම දැක්ක මේ eBay එකේ තියෙන පොඩි ගැජට් එකක් දැන් කට්ටිය කොහම බලයි හොයලා මේ මවුස් මේ දැන් කීබෝඩ් එකට keyboard එකේ PS2
hardware ගන්නනේ
පොඩි USB වගේ පොඩි කැලලක් ගන්න තියෙනවා. ඒකේ save වෙනවා අපි enter කරන හැම keystroke එකම. ඉතින් ඕකක්
ඒ වගේම පරිස්සම් වෙන්න ඕනේ.
තිබ්බොත් මාස දෙක තුනක් තිබ්බොත් තියෙන හැම දෙයක්ම ගන්න
පුළුවන්. මම නේද මම මේ ළඟදී tech මොකක් හරි හදිස්සියේ වෙලා මට print out එකක් දාගන්න මම majestic city එකේ ගියා cafe එකට.
ඔව්
cafe එකට ගිහිල්ලා බලනවා task bar එකේ VNC තියෙනවා. මට ඒක ඇත්තට ක්ලික් කරන්නේ නැහැ. මං ඊට පස්සේ මේ මට මෙතන ලොග් වෙන දේකුත් තිබෙන්නේ නැහැ. මම FTP එක නිකන් අප්ලෝඩ් කරලා ගියා. මං ගහනකොට එකපාරට අර icon එක කළු වුණා.
කළු වුණා. ඒ කියන්නේ කනෙක් වුණා.
ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් කනෙක් කරලා අර පැත්තෙන් බලන් ඉන්නවා. ඉතින් මං කර බඩේ හොල්ලා නැහැ. මං ඇත්තට කරේ නැහැ. මං කරේ නෝට් පැඩ් එකක් කළා. අකුරු ලොක් කරලා කුණාර පැදයක් ගහලා මම රකන්න නැතුව ගියා. ඊට පස්සේ මම යනකොට එතන ඊට වෙක්කිනා නැහැ. අර මෙතන කවුන්ටර් ගිහිට වෙක්කිනා නැහැ. වෙන කෙනෙක් ඉන්නවා. මම දැන් යන්නේ නැති දන්නේ. අනික ඒක හදාගෙන තියෙන්නේ ඒගොල්ලන් කම්පියුටර් වෙනයිට වෙන්න තියෙන වෙන විදිහට
අස්සක තියාගෙන ඉන්නේ.
ඔය අයිටි එක නිසානේ සමහර දකින්න තියෙන්න පුළුවන්. ඕල්වේස් සයිට් එකේ දාලා තිබ්බොත්.
ඒ වගේම මගේ ඉස්සර යාළුවෙක් හිටියා මේ ඒ මනුස්සයා කරන්නේ ඔයගේ කී ලොගර්ස් ඉන්ස්ටෝල් කරනවා කැෆේ වල ගිහලා. කැෆේ වල ගිහලා ඉන්ස්ටෝල් කරලා සතියකට සැරයක් ගිහලා මෙඩල්ටි කෝපි කරනවා. ඒ කාලේ ඉන්ටර්නෙට් එකෙන් ගන්න මෙයා ගිහිල්ලා කොහරි ෆෝල්ඩර් එකක දෙන්න හදලා ඒක කෝපි කරනවා.
අඳුරන කැෆේ ගන්න හරිනේ.
අඳුරන්නේ නැහැ. දැන් රෑන්ඩම් ගිහිල්ලා දාලා එනවා. ඉතින් හොහගෙන ඉඳලා කැෆේ වලට යනකොට නම්
පොඩ පරිස්සම් ඉන්න නේ.
පරිස්සම් ඉන්න ඕනේ. ඒක තමයි.
අනිත් වැඩේ මේ ලොග් වෙන්න නැතු ඉන්න එක මේල් වලට අරින්න මේ නේ.
ඔව්. ඔව්. මම නම් සාමාන්‍යයෙන් ගහන්නේ නැහැ පාස්වර්ඩ් යාළුවෙක් කම්පියුටරේ ගියනවා නම් ටිකක් හොඳට දන්න කෙනෙක් ගිහින් නැත.
ඔය යාළුවෙක් වුණත් කම්පියුටර් එකක් හම්බුනම මොකක්ද ඉන්ස්ටෝල් කරන්නේ.
ඔය අපිනගෙන
ගොඩ. මගේ නම් ප්‍රශ්න නැති මගේ පාස්වර්ඩ් හැම එකම දන්නේ නැහැ. මගේ හැක් කරන හැටි මුකුත් කරන්නේ නැහැ. මම කම්පියුටර් ඔන් කරලා බ්‍රවුසර් එක ඔන් කරලා මේල් එක ක්ලික් කරා නම් මම අර ඔටෝ ලොගින් දාලා තියෙනවා. පාස්වර්ඩ් සේව්
කරනවා. මම කවදාවත් දාන්නේ නැහැ.
ඉතින් මට නෑදර පාස්වර්ඩ් ගන්න කම්මැලි ඉන්න. ඕක දාලා තියෙන ඉතින් හැක් කරන හැටි ඒකත් වැරදි සම්පූර්ණයෙන්. හැබැයි ඉතින් මගේ මැෂින් එක ගැන කිව්වොත් නම් මේ hard disk encrypt කරලා තියෙන්නේ. BIOS එකේ නම් පාස්වර්ඩ් එකක් තියෙනවා. කාඩරේ හම්බුණත් ඉතින් hard disk එක ගලවලා ගහුවත් වැඩක්
නැහැ. තමයි තියෙන්නේ පාස්වර්ඩ් එකනේ.
ඔව්. මොකද අර 16 digit encrypt කල්ල තියෙන එක වැරදුනොත් ඒ කියන්නේ data encrypted තමයි write වෙන්නේ hard disk එකේ.
hard drive එකේ performance දෙයක් තියෙනවා මම කරේනවා.
නෑ හර්ෂ, ඒක මොකද ඒක වෙන්නේම මේ හાર્ඩ් එක, මේ හાર્ඩ් ඩිස්ක් එක ඇතුළෙම තියෙන ෆීචර් එකක්. ඒක හાર્ඩ් ඩිස්ක් එකේ ඩේටා එන්ක්‍රිප්ෂන්. ඕනම අලුත් හાર્ඩ් ඩිස්ක් එකක තියෙනවා ඒක. ඒ BIOS එකෙන් සෙට් කරන්න විතරයි තියෙන්නේ. හાર્ඩ් ඩිස්ක් සිකියුරිටි කියලා තියෙන සිකියුරිටි එනේබල් කරාම හරි. හැබැයි ඩිෆෝල්ට් පාස්වර්ඩ් ඉතින් 123456 එහෙම තියෙන්නේ. ඒක පස්සේ ඔහාරෝ ඒක දෙකක් තියෙන එකක් තමයි මාස්ටර් එක 16 ඩිජිට් එකක්. ඊට පස්සේ තමන්ට ඉලක්කම් 6 එකකුයි දාගන්න පුළුවන්. දෙක ඔව් වැඩන්නේ 6 එක දැම්මට අර මාස්ටර් එක දිග එක තියෙනවා නම් ඒ තේරුමක් නැහැ. හැබැයි ඉතින් ඔගේ තව ප්‍රශ්න තියෙනවා. ඔක මේ වෙන මැෂින් එකකට ගැහුවාම වැඩ කරන්නේ නැහැ. ඒ වගේ තියෙනවා. රිකවර් කරන්න බෑ.
පාවිච්චි කරන එකට ගැහුවා.
දැන් උදාහරණයක් ගත්තොත් හાર્ඩ් ඩිස්ක් එකේ බෝඩ් එක ගියා කියමු. වෙන බෝඩ් එකක් ගෙනල් දැම්මට ඩේටා රිකවර් කරන්න බෑ. ඒ වගේ ඉතින් ප්‍රශ්න තියෙනවා. ඉතින් අර Tamanට කොයි විදිහටද වුනේ කියන එක තමයි මේ මම හිතන්නේ එතන තියෙන්නේ. හර්ෂ, අපි ඊළඟ ප්‍රශ්නෙට මම හිතන්නේ හැකින් ගැන විනාඩි 20ක් කිසි පහක් විතර කතා කරා.
යොහාන් කියලා එක්කෙනෙක් කියලා තියෙනවා. එයාගේ හાર્ඩ් ඩිස්ක් එකේ පාටිෂන්
හතරක් නේ,
හතරක් තියෙනවා. CD EF කියලා Windows XP Service Pack 2 දාලා තියෙනවා. C එකට Home Premium Vista Home Premium දාලා තියෙනවා. E එකට Windows 7 Beta දාලා තියෙනවා. D එකට එතකොට Windows 7 දාපුවම පාටිෂන්ස් 3යි 3ක් විතරලු පෙන්වන්නේ Windows 7 වලින් ලොග් වුණාම. C drive එක XP install කරලා තියෙනක පෙන්වන්නේ නැහැලු. මොකද වෙලා තියෙන කිනා නේද?
ඔව් මේක වෙලා තින්නේ XP වලයි Vista වලයි Windows 7 වලයි මේ NTFS versions දෙකක් තියෙනවා. එතකොට 7 වලයි Vista වලයි එක සමාන එකක් තියෙන්නේ. මේ XP වල පොඩ්ඩක් වෙනස්. එතකොට දැන් වෙන්නේ මේ NTFS partitions වල access කරොත් එහෙම Windows 7 වල ඉඳගෙන XP එකේ files හදලා මොනා හරි කරොත් එහෙම ඕ file ownership සහ permission වෙනස් වෙනවා. ඒ දවරණයක් ගත්තොත් එයා අර document settings වල ගිහිල්ලා මොන හරි වෙනස් කළා ආවත් එහෙම එයා Vista XP වලින් log කරනවා මේක access කරන්න බෑ කියලා errors එනවා, file read කරන්න බෑ කියලා එනවා. මේක protect කරන්න තමයි Windows 7 වලින් මේ එක පෙන්වන්නේ නැත්තේ. මේ ෆයිල් වල. ඉතින් ඒ වුණාට යාට
ඒක වෙන එක අඩු කරගන්න.
අඩු කරගන්න. යාට අවශ්‍යම නම් මේක ඇක්සස් කරන්න. යා Windows වල system file ලක program file ලකත් යන්නේ. මේ නම් වෙනස් කරන්න. යාට පුළුවන් අර computer management වලට ගිහිල්ලා, ඒ කියන්නේ my computer Windows 7 වල නම් computer manager එකට ගිහිල්ලා control panel එකේ ඒකේ disk management වලට ගිහිල්ලා drive එක පෙන්නනවා. drive වල data එකක් assign කරගත්තාම හර right click කරලා add drive letter කියලා.
අර සාමාන්‍යයෙන් අපි
සාමාන්‍ය විදිහට කරන විදිහට යාට
එතන වෙලා තියෙන්නේ ඒක නිකන් display නොකර ඉන්න එක විතරයි නේ.
display නොකර ඉන්න එක විතරයි. disk detect කරන්න තිය ප්‍රශ්න
නැහැ. අර සමහරවිට කරන්නේ C drive එකේට ගියාම XP වල
ඔව්
අර නිකන් blue screen
එක පෙන්නලා blue screen එක ඇල කියන මේක ඔව් ඒක ඒ
කරු ඒ වගේම දෙයක්
කරන්නේ. හරි.
ඊපස්සේ අහලා තිනවා
නාමල් නේද?
PC to PC මං හිතන්නේ මේ කේබල් එකකින් කනෙක්ට් කරන්නේ කොහොමද කියලා.
ඔව් PC to PC කනෙක්ට් කරන්න නම් එයාට LAN network cards එකක් computer දෙකට තියෙනවා.
ආයි දිලින පොළවේ ගහුවා මයික්
එක. ඔව් මයික් එක.
මේ දිලින මං හිතන මයික් එකත් එක්ක ප්‍රශ්නයක් තියෙනවා මක් කැටි. මේ PC to PC
PC to PC කනෙක්ට් කරනකොට ප්‍රශ්න තියෙන්නේ එයාට අර මං කිව්වාගේ net network cards දා machine එකේ අවශ්‍යයි. ඊළඟට cross cable එකක් ඕනේ. cross cable එක එයාට cross cable කියලා කියන්නේ network RJ45 cross cable එක. cross cable එක හදාගන්න කොහොමද කියන එක අපි link එකක් දාමු. straight through cable එකකින්. ඒක සම්බන්ධ කරලා ඊට පස්සේ මේ network cards දෙකට IP දෙකක් assign කරන්න ඕන. IP දෙකක් කියලා කියන්නේ උදාහරණයකට 1 පළවෙනි computer එක දෙන 192.168.0.1 කියලා. ඊට පස්සේ mask එක 255.255.255.0 කියලා දෙනවා. දෙවෙනි computer එකට දෙනවා අර පළවෙනි එකට දුන්නට වඩා වෙනස් IP එක. 192.168.0.2 කියලා. ඉතින් mask එක එකම වෙන්න ඕනේ 255.255.255.0. තවසේ ඕකේ කරා නම් ඒ දෙක සම්බන්ධ වෙනවා. එතකොට A computer එක ඉඳන් B computer එකට ping කරන්න බලන්න. ඔයා start එකට ගිහිල්ලා run එකේ cmd කියලා එකක් command line එකක් එන xp නා. Linux නම් මේක පොඩ්ඩක් වෙනස්. Linux නම් run එකේ ගිහිල්ලා කෙලිම shell එකක් open කරා නම් හරි. ping space එකක් තියලා අනිත් computer IP එක ගන්න. දැන් උදාහරණයක් වශයෙන් යා 192.168.0.1 එකේ ඉඳන් 2 එක නම් ping කරන්නේ 2 එක IP එක ගාලා ping කරාම reply එනවා නා. කියන්නේ connections දෙක හරි. Windows වල දිනන් දැන් ඊළඟට කරන්න ඕනේ මෙයා අර my computer එකේ right click කරලා xp නම් මේක තියෙනවා මේ network configuration එකක් computer name කියලා. computer name එක යා ප්‍රශ්නයක් නැහැ මොකක් වුණත් එකම නම තියෙන්නත් බෑ computer දෙකට. නම් දෙකක් වෙන්න ඕනේ. computers දෙකේ නම් දෙකක් mark කරවෙන්න ඕනේ. ඊට පස්සේ මේක තියෙනවා මේ work group කියලා. එයාගේ ඩොමේන් හරි වර්ක් ගෲප් හරි මේක වර්ක් ගෲප් කියලා වර්ක් ගෲප් එකක් නමක් දෙන්න ඕන සාමාන්‍ය ඩිෆෝල්ට් එකේ වර්ක් ගෲප්මයි කියලාමයි දෙකම වර්ක් ගෲප් කියලා තියෙනවා ප්‍රශ්නයක් නේ
එකම වර්ක් ගෲප් එකේ
එකම වර්ක් ගෲප් එක ඊට පස්සේ යාට තව බලන්න ඕන එකක් තමයි මේ නෙට්වර්ක් එකේ ප්‍රොපර්ටිස් වල ගිහිල්ලා ක්ලයන්ට් ෆෝ මයික්‍රොසොෆ්ට් නෙට්වර්ක් ඒ කියන්නේ නෙට්වර්ක් කනෙක්ෂන් එකේ ප්‍රොපර්ටිස් ගිහිල්ලා සෙටින්ග්ස් වලට ගියාම මේක තියෙනවා TCP/IP කියලා එකක් තියෙනවා ඊළඟ එක තියෙනවා ක්ලයන්ට් ෆෝ මයික්‍රොසොෆ්ට් නෙට්වර්ක් කියලා ෆයිල් ඇන්ඩ් ෆිල්ටර් ෂෙයරින් ෆෝ මයික්‍රොසොෆ්ට් නෙට්වර්ක්ස් ඒ ටික අවශ්‍යයි ඊට පස්සේ ආට තින්නේ නිකන් නෝමල් විදියට ගිහිල්ලා රන් එකේ බැක්ස්ලෑෂ් දෙකක් ගහලා
ඒ මැෂින්
අනිත් අනිත් කම්පියුටර් IP එක ගහව නම් එයාට ඒකේ මොන හරි ෂෙයා කළ දින මොන හරි තියෙනවා නම් පේනවා
මුලින්ම ෂෙයා ගන්නේ ෆයිල්
ෂෙයා ගන්නේ ඔව් එනේබල් කරලා තියෙනවා නේ ඊට පස්සේ එයාට කරනවා ෆෝල්ඩර් එකක් මාක් කර අනිත් එකේ පෙන්වන්න ඕනේ ඒ ෆෝල්ඩර් එක රයිට් ක්ලික් කරලා ෂෙයාරින් ගිහලා ෂෙයා දිස් ෆෝල්ඩර්
එක ඒ වගේම එයාට උනා රිමෝට් ඩෙස්ක්ටොප් පාවිච්චි කරන්න පුළුවන් නේ
ඔව් රිමෝට් ඩෙස්ක්ටොප් පාවිච්චි කරන්න පුළුවන් ෆයිල් කොපි කරන්න අරක තමයි ලේසියෙන් වැඩේ මොන හරි ආයි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න උදව්
කරන්න මට මතකයි කලින්ද මේ මගේ යාළුවෙක් හිටියා එයාගේ යාළුවායි එයාගේ යාළුවෙක් ගෙදර කම්පියුටර් දෙකක් තිබ්බා එයාටයි මල්ලිටයි මේ Pentium 1 කාලේ මේ කියන්නේ
ඔව්
Pentium 1 කාලේ මේ එයාලා කරලා තිබ්බේ ඒ කාලේ සීරියල් මවුස් නේ තිබ්බේ සීරියල් මවුස් දෙකක් අරගෙන කපලා ඒ වයර් දෙක එකතු කරලා මේ සීරියල් පෝට් එකෙන් නෙට්වර්ක් එකක් හදාගෙන තිබ්බා.
ඔව් ඒකනයි
මල්ටිප්ලේයර් ගේම්ස් වලට.
ඔව් ඒකේ හැබැයි ඩේටා කොපි වෙන එක නම් මා ඒ කාලේ ඕකේව මතකද මේ LTP ඒ කියන්නේ printer port එකන තොයදේම කරන්න බෑ. සීරියල් එකට වඩා printer port එක fast. මට මතකද 6 kbps කියන්නේ.
ඒ දවස්වල ගේම්ස් වලට ගාලි ගැතිනේ
නැහැ මම ඕකෙන් කොපි කරා Windows 90 එකේ. මොකද මේ මැෂින් එක CD-ROM එකක් නෑ. ඒ ලැප්ටොප් එකකට වෙනමන. ඔව් ලැප්ටොප් එක. ඒකේ නැති හින්දා අනිත් මැෂින් එකේ ඉඳන් අර විදිහට කොපි කරා නෙට්වර්ක්
කාචර ලාගේ.
අනේ මතක නැහැ මම දවස්වල රෑ දාලා බවුදා බලනකොට කොපි වෙනවා.
අර දැන් අපි ඩවුන්ලෝඩ් දානවා වගේ.
ඩවුන්ලෝඩ් දානවා වගේ තමයි. ඒවත් පුළුවන්
දැන් නම් හැබැයි ඉතින් කියලා වැඩක් නැහැ ගොඩක්
PC නැත්තම් මේවා මේ වගේ දේවල් කරන්නත් ලේසියව තියෙනවා මේ USB to USB තියෙනවා
දැන් සීරියල් පෝට් එක ගන්නේ නැහැ
නේ ඔව් සීරියල් පෝට් එක දැන්
අවශ්‍ය නැහැ
හැබැයි ඉතින් සීරියල් පෝට් අවශ්‍ය නැහැ රවුටර් එක කම්පික කරන්න ගියාම දැන් ලැප්ටොප් ගෙනිච්චාම සීරියල් පෝට් නැහැ දැන් මගේ එකක් ගෙනිච්චාම ලෝක තමයි වටේ රහ සීරියල් පෝට් එකක් නැති වෙනවා මේ ඊළඟට
ප්‍රශ්නද
ඔව් මම හිතන්නේ මේ සෑම් කියලා අපෙන් එක්කෙනෙක් අහලා තියෙන ප්‍රශ්නයක් සිකියුරිටි ගැනයි
ඊට කලින් එකක් තියෙනනේ
ආව් නෑ මේකත් කතා කරලෙමු අපි මොකද සෑම්ට සිකියුරිටි ගැන අපි මුලින් කතා කරා සෑම් ඔයාට මොන හරි ඒ ගැන තව වැඩි විස්තර දේවල් තියෙනවා නම් අපෙන් අහන්න එතකොට අපි තවත් කතා කරමු මේ net security වගේ මේ
අද ටිකක් කතා කරන්නේ
අද ටිකක් ඉන්නේ කතා කරා ඔව් මේ සෑම් බොහොම ස්තුතියි වගේ මේ කමෙන්ට් වලටත් තව මොන හරි තියෙනවා නම් අහන්න අපි ඒ ගැන කතා කරන්න ඊළඟට චතුර අපෙන් හැමදාම ප්‍රශ්න
මේ PayPal account එක verify කරන්න කියන්නේ verified PayPal address එකක් නැතුව eBay එකෙන් බඩු ගන්න බැරිද කියලා
බැරිම නෑ පුළුවන් ඒ උනාට හරියට
සෙල්ලම නේද
contact කරලා අහනවා මගේ address එක PayPal verified එකක් නෙමෙයි කැමතිද command නැද්ද කියලා
ඒක සමහර සෙල්ලස්ලා ඒගොල්ලන්ගේ page එකේම ගහලා දෙනවා we do not deliver to PayPal verified කියලා
ඒ
උනාට පොඩ්ඩක් කතා කරලා බලන්න නේ
ඔව් ඒක
හරියට වෙලාවට කැමති වෙන්න පුළුවන්
ඔව් කරන්න පුළුවන් ඊළඟට search engine optimize කරන්න ටිකක් කියලා
දෙනවා. එකපාර email ගොඩක් යවන විදියක් කියන්නේ. ඒ කියන්නේ email අර mail merge වගේ එකක්.
ඔව් එහෙම නැති යාට mail group එකක් වගේ එකක් manage කරන්න බලන්න. ඉතින් එකපාර යවනවා කියලා
ඒ කියන්නේ එක mail එකක් සිය දෙනෙක්ට
spam කරන්න නම් අහන්න ඉතින් පරිස්සමෙන් spam කරන්නේ.
ඔය හැමෝම අහනවා නේ ඔක.
ඔව් ඒක නිසා මේ ඒක ගැන පොඩ්ඩක් මොකද ඒක අන්න ඇයට කරදරයක්. ඒවනම් මම නම් පෞද්ගලිකවක් අමතී ඒ වගේ දේවල්.
උත්තර දෙන්න තකමැති.
email marketing කියනවා ඇත්තටම කරන්නේ
මම
ඒක ඕක එකක් තමයි කොහේ හරි හොස්ටින් තැනක් ගත්තත් එයා ඔය account එක suspend කරනවා පැගීපේකදී
අපි ගොඩක් කරදර කරනවා මේක
ගොඩක් අය මේක spam කියලා click කරලා දානවා mail ලෑවනේ ඊට පස්සේ ඉතින් google gmail එකේ 3-4 දෙනෙක් click කරපු කව ඊළඟට default යන්නේ spam එකට කරන දෙයින් තේරුමක් නැති වෙන එක තමයි
බලෙන් බලවන්න බෑනේ මොකුත් නෑ අපිට
ඔව් කැමති නම් විතරයි ඉතින් ඒක නිසා ඒ නිසා තමන් කැමති නම් මේක හරියට කරන්න කට්ටියට දෙන්න බලා subscribe වෙලා ගන්න කියලා. එතකොට Google group එකක වගේ එකක්.
ඔව්.
යදා ගන්න බලා.
කැමති අය subscribe වෙනවා. ඒගොල්ලන්ට mail යනවා.
ඒගොල්ලන්ට mail යනවා. හැබැයි ඔයා බලෙන් ඒගොල්ලන් add කරගත්තොත් එහෙම account එක 3-4 දෙනෙක් මේක කිව්වොත් එහෙම
blacklist වෙනවා.
Blacklist වෙලා account ඒ කියන්නේ group එක Google group එක ඒගොල්ලෝ disable කරලා දානවා.
Search engine optimization කියන්නේ මොකද්ද කියලා අහනවා.
search engine optimization තියෙන කතා කරමු web
මට html පැත්තෙන් නම් මේ මට කියන්න පුළුවන් ගොඩක් වෙලාවට අපි අර කියන්නේ best practices කියලා
ඒක html optimization කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් කියවනේ
හර්ෂ කියන්නු
දැන් අපි google එකේ මොනවාරි search කරොත් හුඟක් අය යන්නේ පළවෙනි page එකේ තියෙන results වලට
නේ
එතකොට හැමෝම බලන්නේ එයාගේ සයිට් එක පළවෙනි පේජ් එකේ උඩටම ගන්න.
ඔව්.
ඒක කරගන්නේ කොහොමද කියන එක තමයි සර්ච් එක. ඒ කියන්නේ සර්ච් එන්ජින් ෆ්‍රෙන්ඩ්ලි විදිහට සයිට් එක කොහොමද
හදන්නේ? හරි හරි. ඔගේ කවුරුත් කතා කරන්නේ නැති එකක් තමයි මේ ඔප්ටිමයිස් කරන්නේ මොකටද කියලා. ඒ කියන්නේ මොන කීවර්ඩ් එකටද කියලා.
ඔව්.
ඔප්ටිමයිස් කරනා නම් කීවර්ඩ් එකට ඕනේ ඔප්ටිමයිස් කරන්න. දැන් උදාහරණයක් ගත්තම මම ටෙක් කතා කරනවා මේක පොඩ්කාස්ට් කියන එකට නම් අපි අපේ කීවර්ඩ් එක අපි අපේ සයිට් එකේ පොඩ්කාස්ට් කියලා ගහ උඩට එන්න ඕන නම් මේක අපි ඔප්ටිමයිස් කරන්න ඕනේ මේ පොඩ්කාස්ට් කියන එක. නැත්නම් ගොඩක් අය කියන හරි අපි ඔයගලගේ දැන් උදාහරණයක් ගත්තොත් දැන් අපි වෙබ් හොස්ටින් එකක් ගත්ත කියමු. වෙබ් හොස්ටින් එක මොන විදිහට ඔප්ටිමයිස් කළා වෙබ් හොස්ටින් කියලා ගහුවොත් පළවෙනිට Google එන්නේ නැහැ. මොකද Google algorithm එකේ බලන්නේ මේ optimization ටික විතරක් නෙමෙයි. උදාහරණයක් ගත්තොත් Google ලා domain එක register කරලා තියෙන කාලය පවා බලනවා.
ඒගොල්ලෝ සමහර ඒවා කියන්නෙත් නැහැ නේ.
සමහර ඒවා කියන්නෙත් නැහැ තෙල්ල. දැන් උදාහරණයක් ගත්තොත් domain එකේ දැන් අලුත් domain එකක් නම් මේගොල්ලෝ ranking දෙන්නේ
නැහැ.
දැන් ඊට පස්සේ බලනවා පරණ domain එක. ඊට පස්සේ බලනවා මේගොල්ලෝ තව අවුරුදු කීයකට domain එක register කරලා තියෙනවද කියලා. ඔය වගේ දේවල් පවා Google ranking
එකේ
algorithm එක
හරිම අමුතුයි.
ඔව්. ඒක නිසා ඔප්ටිමයිසේෂන් කරලා Google මේ Google උත්තරන් දෙනවා කියලා කියන එක නම් ලොකු බොරුවක්.
ඔව්. එහෙම
ඒක. ඒක නිසා ඒකට සල්ලි ගන්නත්
හැබැයි ඒක කිරීමෙන් වාසියක් වෙනවා.
ඔප්ටිමයිස් කරනවා කියන්නේ තමන්ගේ සයිට් එක කිව්වාගේ තිලනක වගේ best practices කරලා සයිට් එක හරියට හදන එක තමයි කරන්න
ඕනේ. content ගැන තමයි හුඟක් සැලකිලිමත් වෙන්න
ඕනේ. ඔය දැන් ඔප්ටිමයිස් කරා කියලා උඩට මෙන්න ඕනේ කියලා. මොකද එහෙම කරන මිලියන් ගණක් මිනිස්සු ඉන්නවා. හැමෝගේම ඒක බලන්න page එකට එන්නේ නැහැ.
ඔව්.
අපි සරලව කිව්වොත් එහෙම HTML වලින් ඒ කියන්නේ සයිට් එකේ කෝඩ් එක ගැන ගත්තොත් එහෙම අපිට පුළුවන් හොඳ වැඩක් තමයි ලෝගෝ එක H1 ටැග් එකක් ඇතුලේ දාන එක. ඒ වගේම
ටැග් එකක් ඇතුලේ දාන එක තිල්න අර යාගේ කීවර්ඩ් එකට අදාළ එක වෙනවා.
ඔව්. ඒ කියන්නේ යාගේ ප්‍රධානම අරමුණ තියෙන එක.
ඊට පස්සේ දැන් ටෙක් කතා නම් අපි ටෙක් කතා කියලා කවුරුත් සර්ච් කරන්නේ නැහැ නේ සමහරවිට.
ඔව්.
ඉතන පොඩ්කාස්ට් කියලා සර්ච්
කරද්දී අපි ටෙක් කතා එක හොයන කෙනෙක් ටෙක් කතා කියලා දාන ටෙක් කතා කියලා සර්ච් කරන්නේ නැහැ ටෙක් කතා එකට
එනවනේ.
ඊට පස්සේ ඔව්. ඒ ආයෙක ලෑස් සර්ච් කරයි ටෙක්නොලොජි හෙල්ප් හරි සපෝට් ටෙක්නොලොජි හරි. එතකොට
මෙටා ටැග්ස් නේ
ඒක වාචියි. මෙටා ටැග්ස් දැන් ඇත්තම හර්ෂ පාවිච්චින්
නැහැ.
දැන් මෙටා ටැග් සර්ච් එන්ජින් වලින් ඉග්නෝ කරනවා දැන්. ඒ කියන්නේ ඒක ස්පෑම් කරන්න ඉන්න කට්ටිය. ඊළඟට කට්ටිය ගන්න එක තමයි තිල්න මම දැන් දන්නේ නැති
අර page name එක බලනවා
HTML ඇතුලේ දානවා මේ keywords කොට දිගට දිගට
ඒක වැඩක් නෑ
ඒකත් දැන් Google හලනවා ඒ වගේ
දේවල් මේ page name එක බලනවා නේ ටිකක්
ගොඩක් බලන්නේ page title එක බලනවා ඊට පස්සේ පළවෙනි text page 10 කියවනවා
හ්ම්
කියන්නේ පළවෙනි 10 ඇතුලේ
ගත්තම කරුණු ටික ඒක තමයි දාන්න
ඕනේ ඒක තමයි දාන්න ඕනේ එතකොට මේ
වැදගත්ම කරුණු ටික නැත්නම්
ෆ්‍රේම් පාවිච්චි කරන එක අඩු ගාය කියන්නේ නැතිම කරන්න මොකද ෆ්‍රේම් පාවිච්චි කරත් හරියට
අනික ඉමේජස් මේ පාවිච්චි කරද්දී සෑහෙන සැලකිලිමත් වෙන්න ඕනේ ඕල්ට් ටැග් එක අනිවාර්යෙන් දාන්න
ඕනේ. ඔව්. හැබැයි අර HTML අලුත්ම ස්පෙસિෆිකේෂන් එක අනිවාර්යයි නේ.
ඔව් ඕල්ට් ටැග් ඒ කියන්නේ
නොදා තිබ්බ තේර
වැලිඩ් වෙන්න ඈ.
ඉන්වැලිඩ්.
අනිත් එක තමයි ෆ්ලෑෂ්. Google ට ෆ්ලෑෂ් තේරෙන්නේ
නැහැ. Google
ට තියා ටෙක්නොලොජි හදනවා කියලා
මොකක් හරි තේරෙන්නේ නැහැ.
ඔව් ඒක තමයි
ෆ්ලෑෂ් අපිට තේරෙන්නේ නැහැ නේ තිල්ලර දාන්නේ
නැහැ ඉතින් ෆ්ලෑෂ් තේරෙන එක නේ ඇනිමේෂන් ෆයිල් එක ඒකේ ඩිස්ක්‍රිප්ෂන් එකක් දාන්න ඒකේ ටෙක්ස්ට් මුකුත් නැහැ
නේ මොකක් වෙලාවට මේ කරන වැරද්දක් තමයි මෙනු එකේ ලින්ක්ස් වෙනුවට ලින්ක්ස් වෙනුවට ඉමේජස්
දාන එක
ඒක අපි CSS වලින් රිප්ලේස් කරා නම් ඉමේජ් එක බෑග්ග්‍රවුන්ඩ් එකක් විදිහට
ගොඩක් අය ඔන්න ඕවයකට තව ඉමේජ් එකක් දාලා ඉමේජ් සෙට් එකක් දාගන්නවා නේ.
ඒක
අඩු ගානේ
ඒක කරද්දක් තමයි අනික ඉන්ට්‍රෝ page එකක් දාන එක වෙබ්සයිට් එකට. ඒ කියන්නේ අර මුලින්ම ඉන්ට්‍රෝ කියලා ක්ලික් here to enter කියලා page එකක් දාන. ඒක සෑහෙන පාඩුවක්. SEO.
එතකොට ඒ page එක විතරයි මුලින්ම index වෙන්නේ නේ. ඒ ටික තමයි ඒකට කියන්න තියෙන්නේ.
ඊළඟ ප්‍රශ්න මොකද්ද හර්ෂ අපිට තියෙන? ප්‍රශ්න.
චතුර අහලා තියෙනවා.
ඒ චතුරම අය අහලා තියෙන්නේ
නේද? ටිකක් ඉන්න.
බෑකප් කරන්න කියන්නේ
කොහොමද? බෑකප් කරන්නේ කොහොමද කියලා අහලා තියෙනවා. බෑකප් කරනවා කියන්නේ මොකද්ද කියලා. ගොඩක් දේවල් බෑකප් කරන්න පුළුවන්. බෑකප් කරනවා කියන්නේ ඉතින් පසුව පාවිච්චි කිරීම සඳහා ආරක්ෂක තැනක තියාගන්නවා කියන එකනේ.
පසුව පාවිච්චි කරන්නේ ඒ උදාහරණයක් ගත්තොත් තමන්ගේ hard disk එකේ තියෙන data තියෙනවානේ. hard disk එකක් කරනකොට data ටික නැහැ.
නැහැනේ.
ඒක නිසා data ටික කොහෙටරි copy කරලා කොහෙටරි copy කරලා කියන්නේ hard disk එකේ වෙන දැනගන්න
නැහැ. නෑ නිකන්
එක්ක වෙන hard disk එකකට එක්ක DVD එකකට එක්ක USB drive එකකට වෙන දැනගන්න
copy කරේ හිතන්න තමන්ගේ certificate එකක් තියෙනවා කියලා ඒක photo copy ගහලා තව දැනග දැන් හැබැයි මෙහෙමයි ඉතින් original එක කවදාවත් තිය දෙකක් දෙන්නේ නැහැ. certified copy එකක් තව දැනග තියාගන්න
ඕන. ඒ වුණාට ඉතින් computer එකේදී ඕක ප්‍රශ්නයක් නැහැ නේද? hard disk copy එක
original
original නේද? ඒසයි ඒක ප්‍රශ්නයක් නැහැ.
ඒක ඕනේ දැන් බෑකප් කරන්න පුළුවන්.
ඔව්. බැකප් කරන්න ටූල්ස් ගැන කතා කරා Windows එක නම් කෙලින්ම Microsoft එකේ බැකප් ටූල් එකක් එනවා. ඒකෙන් බැකප් ෆයිල් එකක් හදන්න පුළුවන්. මේක ඔටෝමේට් කරලා ටාස්ක් එකක් හැටියට තියන්න පුළුවන් Tamanට කොපි වෙන කියලා. නැත්නම් ෆයිල් ලොකේෂන් දෙකක ෆයිල් ලොකේෂන්ස් දෙකක කියන්නේ අපි දැන් නෙට්වර්ක් එකේ තැනක මෙයාට 100% true copy එකක් තියාගන්න ඕනේ කියලා. අපි දැන් මේකෙන් මැකොත් එහෙම බැකප් එකෙන් මැකෙන්න ඕනේ. මේ වගේ වලට Microsoft නොමිලේ දෙන එකක් දෙනවා sync toy කියලා එකක්. ඒකත් Microsoft හැබැයි verified ඒ කියන්නේ genuine මේ OS එකක් නම් විතරයි install කරන්න පුළුවන්. ඒකෙන් පුළුවන් synchronize වෙන්න හදා. Synchronize කියලා කියන්නේ හැමතිස්සෙම දෙපැත්ත එක හා සමානව තියාගන්න. A පැත්තේ ෆයිල් එකක් upload වෙනවා B පැත්තට ගෙනිනවා B පැත්තේ ෆයිල් එකක් upload වෙනවා A පැත්තට ගෙනිනවා. ඒක පාවිච්චි කරන්න පුළුවන් synchronization
කියන්නේ. ඒ වගේ RAID ගණත් කියොත්
RAID කරන්නත් පුළුවන් backup කරනවා. RAID කරනවා කියලා කියන්නේ එක hard disk RAID ප්‍රම තියෙනවා RAID 1 තියෙනවා RAID 0 තියෙනවා RAID 5 තියෙනවා.
මිරර් නේද ඒක.
තියෙනවා. ඔව් ගොඩ mirroring කියලා එකක් තියෙනවා. ඒ කියන්නේ RAID 1 but sorry වැරදි නම් සමාවෙන්න. ඊට පස්සේ RAID 0 කියලා තියෙනවා stripping කියලා කියන්නේ. ඒක ඇත්තටම security එකක් නෙමෙයි ඒක ඒක ඇත්තටම මේ pass කරන්න කරන එක.
ඊට
පස්සේ RAID mirroring කියලා කියන්නේ hard disk දෙකක් computer එකේ තියෙනවා.
එකම දේ
එකම දත්ත දෙකේම ලියන.
එහෙම තියෙනවා. එකක්
cloud එකට එකක් ගියොත් අනිත් hard disk එකේ තියෙන හැබැයි ඒක macOS නෑ.
ඒක එහෙම කරනවා නේ.
macOS නෑ. හැබැයි performance එන්නේ නෑ. data ඒ කියන්නේ capacity එකත් භාගය හම් වෙනවා. අපි තුම 1 terabyte hard disk එකක් ගහලා තිබ්බත් 1 terabyte එකක් තමයි පාවිච්චි කරන්නේ. මේක Windows වලින් සහ Linux වලින් දෙකෙන්ම software වලින් කරන්න ඕනේ. මොකද මේ hardware වලින් උත් කරන්න බලයි කියන්නේ කෙනෙක් machine එකම hardware
විදිහට use කරන්න පුළුවන් නේ.
RAID කරනවා නැත්නම් Windows වලින් RAID volume එක හදාගන්න පුළුවන් automatically වෙන්න. නැත්නම් RAID 10 කියලා කියන්නේ මේකෙත් ටිකක් advance එකක්. එතකොට hard disk වලට ගන්නේ පහක් අතරනේ. හතරක් පහක් අතර. එතකොට වෙන්නේ දෙකක් mirror වෙනවා. ඉතුරු දෙකේ strip කරනවා. ස්ට්‍රිප් කරනවා කියන්නේ hard disk දෙකෙන් දෙක ලියන්නේ උඩේ ගලිනේ යටේ ගලිනේ. ඒ කියන්නේ අපි දැන් bit 8ක් ලියනවා නම් උඩ එක bit එක යටේ එක bit එක. එතකොට වෙන්නේ මේක hard disk දෙකකතර output performance එනවා. ඒ වගේම අර දෙකේ දෙක ආයි දෙකක mirror කරනවා. තේරුණා. A කියන hard disk එකයි B කියන hard disk එකයි තියෙනවා. එතකොට මොකක්ද දත්ත ඇල්ලිනකොට A හා B අතර තමයි ලියවෙන්නේ. එතකොට A වල දත්ත D hard disk එකක ලියනවා. එතකොට B වල දාත් E hard disk එකේ ඉන්නේ. එතකොට mirror එකක් සහ strip එකක්ම එනවා. එතකොට performance plus data security එනවා.
ඒක හොඳම ක්‍රමයක් නේ.
ඒක තමයි RAID 10 හොඳම ක්‍රමය. එහෙම පාවිච්චි කරන්නත්
පුළුවන්. ඒක servers එක ලොකු companies වල විතරයි වෙන්නේ.
ඔව් data ඒක RAID 50 තියෙනවා.
ඒ වගේ mainstream company වල අර backup devices ම තියෙනවා නේ. ගින්නෙන් ඔක්කොගේම ආරක්ෂා කරන්න
ඕනේ. මට අපේ කලින් ඔෆිස් එකේදී බ tape වලට හැමදාම රෑට backup එකක් කරන් යනවා.
ඔව් tape එක නම් පැය ගාණක්
යනවා. විතර නියා ගන්නවා ඒක.
ඔව් අපි කරන්නේත් ගොඩක් වෙලාට අපේ Colombo 1 එකේ ඉඳන් Colombo 7 එකට online backup එකක් යවනවා. එතකොට මේ දෙක synchronize වෙනවා data.
ඒ කියන්නේ අර අපි ඒක කරේ ඉස්සර මොකද දැන් ඒ company කී ගින්නක් කරම හරි ඇති වුණොත්
ඔව් data නැති වෙන
හැම වෙලාවෙම තියෙනවා. එකෙනෙක් ගාව එයා ගෙදර ගෙනියනවා ඒ ටේප් එක.
ඔව්. එයා ගෙදර ගෙනියනවා හැබැයි අට එක විකුණුවත් එහම ගානක් වාගන්න නම් කම්පැනි
දෙන්නේ. ඔව් විශ්වාසවන්ත කෙනෙක් තියලා තියෙන්නේ.
ඕන නැතිනම් බෑකප් කරන්න එන්ක්‍රිප්ට් කරලා බෑකප් කරන්න බලා.
ඔව්. ඊට පස්සේ ප්‍රශ්න පොඩ්ඩ මට තේරෙන්නේ නැහැ පොඩ්ඩක් කාලෙක බලන්නකෝ.
සර්වේ ඇත්තට පේඩ් කරලා රෙජිස්ටර් වෙන්න තියෙන සයිට් මොනවාද කියලා මේක අපි පහුගිය වැඩසටහනදී කතා කරා. ඒක ලින්ක් එකක් දාමු නේද?
ඔව්.
ක්‍රිෂාන්ති කියන එක නහරි.
ඔව් ක්‍රිෂාන්ති කියලා අහලා තියෙනවා.
අහලා තියෙනවා සිංහල යුනිකෝඩ් යූස් කරනකොට මේක සිංහල යුනිකෝඩ් ප්‍රශ්නයක්.
ඔව්
හැමදාම වෙනවා වගේ.
ඔව් මම හිතන්නේ ඒකේ ගැටලුව තියෙන්නේ මේ සිංහල වගේ පරිගණක ඔවා කියලා නෑ Windows ද Linux ද පාවිච්චි කරන්න කියලා. මට හිතෙනේ දෙන්නම් Windows එන්න ඕනේ. හරියට සිංහල පැච් එක ඉන්ස්ටෝල් වෙලා නෑ. ඒක නිසා ඒක පොඩ්ඩක් හොයලා බලවනම් හරි. එහෙනම් හර්ෂ මම හිතන්නේ ඒවත් අපි පහුගේ වැඩසටහනවලදී ගොඩක් කතා කරලා තියෙනවා. පහුගේ වැඩසටහන පොඩ්ඩක් ඇහුවනම් එයාට කපිල්ට පොඩ්ඩක් බලන්න පුළුවන්.
සා ප්‍රශ්න වැලක් තියෙනවා. මේ හසිනි පෙරේරා කියන කෙනෙක් අහලා තියෙන්නේ. ටොරෙන්ට් වගේන් බාගත් හින්දි චිත්‍රපටයකට ඉංග්‍රීසි උපසිරසි ඉතුලත් කරගන්නේ කෙසේද?
මේකට පුළුවන් ලේසියෙන්ම opensubtitle.org වගේ සයිට් එකකට ගිහිල්ලා ඒ ඩවුන්ලෝඩ් කරපු ෆයිල් නේම් එකෙන්ම සර්ච් කරොත් හුඟක් වෙලාවට එනවා.
ඒ කියන්නේ මේ
සබ්ටයිටල් ෆයිල්
ඩවුන්ලෝඩ් කරන්න පුළුවන් සයිට් තියෙනවා. ඕනෙම ෆිල්ම් එකක් අලුතෙන් එන. ඉතින් ඒ සයිට් එකකට ගිහිල්ලා සර්ච් කරපුවම සර්ච් කරන්න ඕනේ හැබැයි මේ ඔයා ඩවුන්ලෝඩ් කරලා තියෙන ෆිල්ම් එකේ තියෙන ෆයිල් නේම් එකේ
නේම් එකෙන්ම තමයි. එතකොට තමයි අර වෙලාවට හරියට සබ්ටයිටල් එක වැඩ කරන්නේ.
නැත්නම් ෆිල්ම් නේම් එකේ විතරක් සර්ච් කරොත් එන්නේ සමහර සබ්ටයිටල් සිංක් වෙන්නේ හරියට ඔඩියෝ එකත් එක්ක පස්සේ යනවා කලින් යනවා එහෙම ප්‍රශ්න තියෙනවා.
මේක මේ සබ්ටයිටල් ෆයිල් එක ඩවුන්ලෝඩ් කරාට පස්සේ ඇඩ් කරගන්න පුළුවන් ප්ලේයර් එකට. ඔයක ලාවට ක්ලාසික් මීඩියා ප්ලේයර් VLC
VLC වගේ තමයි.
ඒකේ වෙයි තියෙනවා ලෝඩ් සබ්ටයිටල්
Windows මීඩියා ප්ලේයර් නම් පාවිච්චි කරලා වැඩක් නැහැ නේ.
මීඩියා ප්ලේයර් එක නම් මම බැලුවේ නැහැ තියෙනවා.
නෑ මං හිතන්නේ බෑ නේ.
මමත් දන්නේ නැහැ මම පාවිච්චි කරන්නේ.
මම ක්ලාසික් මීඩියා ප්ලේයර් එක පාවිච්චි කරන්නේ. ඒකේ නම් තියෙනවා ලෝඩ් සබ්ටයිටල් කියලා ඔප්ෂන් එක.
මගේ සාමාන්‍ය අර HDD ප්ලේයර් HD hard disk player එකක් මම පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ hardware player එක.
ඔව්.
ඒක නම් subtitle file එක එතෙන්ටයි file එකත් එක තියෙන තැනට copy කරොත් එමේ automatically subtitle file එක detect කරලා ගන්නවා.
detect කරලා ගන්නවා. කොහොම හරි ඒ මුලින්ම කරන්න ඕනේ ඒ subtitle site එකක් open subtitle වගේකින් හොයාගෙන download කරලා හරියටම ඒකම අර වගේ player එකට දාලා file location එක දුන්නම automatically play වෙනවා.
ඊට පස්සේ ආව තියෙනවා තොරන් මගෙන් භාගත හැකි මුදුකංගා චිත්‍රපටි වල වෛරස් අඩංගු විය හැකිද?
ඔව්.
ඔව් පුළ. ටොරන්ට් ඉක්මනින් බා ගන්න ක්‍රම මොනවාද? ස්පීඩ් හයි ස්පීඩ් උඩට ස්පීඩ් ලින්ක් එක ගන්න.
ඒ උතුර දොසල දෙක දාන්න තියෙන්නේ.
ඊට වගේම තමන් ඩවුන්ලෝඩ් කරන ෆයිල් එක අප්ලෝඩ් කරන්න දෙන්න ඕනේ. මේක 1 to 5
එක අපි කියන්නේ කිව්ව හැබැයි
එකක් එකක් ඩවුන්ලෝඩ් කරා තෝ එකමාරක් අප්ලෝඩ් කරන්න දෙන එක ගිගාබයිට් එකක් ඩවුන්ලෝඩ් කරා ගිගාබයිට් එකක්
ලිමිට් කරන්න එපා අප්ලෝඩ් කරන එක 0 වත් එහෙම කියලා.
ඔව්
අන්ලිමිටඩ් තියන්න.
ඔව් ධාරණය ගත්තා තෝ ADSL 512 හෝම් එකක් නම් තියෙන්නේ ඔයාට 50ක් වගේ ස්පීඩ් එකකින් තමයි ඩවුන්ලෝඩ් වෙන්නේ. ඊට වඩා වැඩි වේගයක් කොන ක්‍රමයකින්වත් ගන්න බෑ.
හැබැයි මම ලංකාබෙල් පාවිච්චි කරන කාලේ 60ක් ආවා.
ඔව් 50ක්
මනහර වැඩි වෙන්න ඕන අනිවාර්යයෙන්.
50 කියලා කියමුකෝ.
හැබැයි ඒක ડિපෙන්ඩ් වෙනවා සමහරවිට සීඩ්ස් නැත්තම් අඩු වෙනවා.
ඔව් අඩු වෙනවා. ඉතින් ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඒකට සීස් වැඩි පොඩි ටොරන්ට් ඇප් බලලා තමයි ඩවුන්ලෝඩ් කරන්න. ඊට පස්සේ 1M වගේ එකක් නම් තියෙන්නේ ADSL ගැන මම කතා කරන්නේ 120ක් වගේ ස්පීඩ් එකකට ඩවුන්ලෝඩ්
වෙන එකක් තියෙනවා.
2M ගන්න 200ට වැඩි. 4MB ගන්න 350ට වැඩි.
වැඩි.
මම නම් 400ට ඉතම වගේ
ගෙනවලා
තියෙනවා. ඔව් මේකේ ඊට පස්සේ එයා හරලා තිනවා හොඳ ටොරන්ට් එකක් හඳුනාගන්නේ කෙසේද කමෙන්ට් කියන්න නැත්නම්
කමෙන්ට්
කියවීම නම් අනිවාර්යෙන් කරන්න
ඕනේ කමෙන්ට්
කියවීම. මොකද මේ බලපු වැඩි කියන්න බෑනේ කිසිම කෙනෙක්ගේ ඇති.
ඒ අතරෙම
සීවල බලවද හඳුනාගන්න.
සීඩ් ගැනත් බලන්න බලන්න සීඩ් රේෂියෝ එක. ඒ කියන්නේ සීඩ් සහ ලීච් අතර වෙනස.
වෙනස.
හැබැයි ඔක වැඩි වුණා කියලා හොඳයි කියන්නත් බෑ.
ඩවුන්ලෝඩ් කරන ගායයි අප්ලෝඩ් කරන ගායයි වෙනස නේ.
ඔව්.
ඕ ඒකෙම කියන්න බෑ ඉතින් මොකද දැන් හිතන්න හොඳම සීඩ් ගොඩාක් තියෙන එකක් උඩටම සෝට් කරපම එනවා.
ඔව්.
ඔයා ඩවුන්ලෝඩ් කරනවා. ඊට පස්සේ වෛරස් එකක් තියෙනවා. කමෙන්ට් බලපුවම තියෙනවා හැමෝම බැලලා තියෙනවා මේක වෛරස් වෛරස්.
ඔව් හැමෝම
තමයි හොඳම වැඩේ ටොරන්ට්
එක. ඒක මොකද කරන්නේ? අපි අනිත් එක මම දැකපු අනිත් එක සමහර අය බොරුවට වෛරස් කියලා දානවා. ඒක පොඩ්ඩක් හොඳටම කමෙන්ට් කියවන්න ඕනේ. මොකද සමහර කී ජෙනරේටර්ස් ඒවා වෛරස් කියලා මේ ඇඩෙන්ටිෆයි කරනවානේ.
මං හිතන්නේ අපේ හර්ෂ අපේ පෞගේ ටෙක් අඩ වැඩේට නාල් නැහැ කියලා හර්ෂත් කියන ඔන්න දැක මේ කී ජෙනරේටර් වෛරස් කියලා ඉඩෙන්ටිෆයි කරනවා කියලා.
නෑ නෑ සමහර කී ජෙනරේටර්ස් එන අය.
මම දැන් එතනින් පොඩි එඩිට් එකක් දාන්න.
ඇයි?
ඒක ඇත්තට වෛරස් තමයි හරි ඒක
ඒක. වෛරස් එන්න බෑ.
වාම. වෛරස් එන්න බෑ.
වෛරස් එන්න බෑ. ඒ වෛරස්
නෑ නෑ.
කී ජෙනරේටර්
ප්‍රෝග්‍රෑම් කියලා
දෙයක්. ඔව් අන්නෝ
මේ නෑ වෛරස් කියලා නේ මම කිව්වේ.
ඔව්.
මේ
කී ජෙනරේටර් 90
ජෙනරේටර් කියලාම මේ සමහරලාට එනවා
මේ. කී ජෙනරේටර් කියලා આવුවත් වෛරස් එකක් නෙමෙයි.
ඔව් ඒක තමයි මම
කිව්වේ. එනකොට වෛරස් නම
කියනවා. එනවනේ.
ඒකම වෛරස් එකක් තමයි.
මම ඒ තේරෙන විදිහට කිව්වේ හැමෝටම.
ඒක දැක බෑදිලෝ කියන්න මොකද
මිනිස්සු
ගොඩක් කට්ටිය
මවල්ලගෙන.
ඔව් ගොඩක් කට්ටිය නැත්තම් ආ මේක වෛරස් දැන්නේ හර්ෂට
එක්ක. මම කිව්වනේ කියලා. ඔන්න මම නම් දන්නේ නැහැ වෛරස් තියෙනවා. අනිවාර්යෙන් වෛරස් එනවා
ඔන්න. අපි මේ කී ජෙනරේටර් නන්දු කරන්න හොඳ නැහැ නේ.
ඔව් ඇත්තටම මෙහෙමයි මගේ මේ මගේ පෞද්ගලික දැන් අපි දැන් ගොඩක් දැන් කත්තොත් එහෙම දැන් මේ ඕපන් සෝස් ගොඩක් ඉදිරියෙන් ඉන්නවා. ඒක නිසා සොෆ්ට්වෙයාර් කියනවා දැන් ඇත්තනම
ප්‍රශ්නයක් නෙමෙයිනේ.
මට හැබැයි මේ ළඟදී
උදාහරණ දැන් අපිට ඇත්තනම තියෙන ප්‍රශ්නයක් තමයි වර්ඩ් ડોකියුමන්ට් එකක් ගහගන්නේ කොහොමද ඉන්ටර්නෙට් යන්නේ කොහොමද කියන එකේ
ප්‍රශ්නේ.
ඒකනේ ප්‍රශ්නේ. ඒක ලිනක්ස් දාන්න පුළුවන්. උඩ උබුන්තු වගේ එකක්. දාලා ඉස්සෝ කරගන්න බෑ උබුන්තු බැරනම් උබුන්තු. බැරනම් මින්ට්. අනා ෆෙඩෝරා. ඕන જાතියක් දෙන නිකා. ඊට පස්සේ ડોකියුමන්ට් ස්ප්‍රෙඩ්ෂීට් වලට පාවිච්චි කරන්න පුළුවන් Google Docs.
Google Docs. ඒක ප්‍රශ්නයක්.
බෑකප් කරන්න දෙයක් නැහැ, ඩේටා නැති වෙයි කියලා ප්‍රශ්නයක් නැහැ. Google Doc එකේ ડોකියුමන්ට්ස් හදාන්න බෑ. නැත්තම් open office, k office. කේරයිට් ඕවාගේවා තියෙනවා. ඒවා පාවිච්චි කරන්න බලන්න. එතකොට දැන් සිංහල ගහන ටයිප් කරන්න ඉලක්ෂර ප්‍රශ්න නැහැ, කිසි ප්‍රශ්න නැහැ. ඒ කියන්නේ විජේසේකර කීබෝඩ් එක බැරනම් සයුර තියෙනවා. එතකොට සයුර ඒ කියන්නේ ෆොනටික් කීබෝඩ් එක. ඒ කියන්නේ සද්දෙට ටයිප් කරනවා. මම යනවා නම් MMM කියලා MMM කියලා ගහමම කියලා
වදිනවා.
ඔව් කාප්පගේ එකක්. ඉතින් එතකොට ඉන්ටර්නෙට් යන නම් ලිනක්ස් එකම එන කොන්කරා බ්‍රවුසර් එකේන. ඊට පස්සේ ෆයර්ෆොක්ස් තියෙනවා.
අනිවාර්යයෙන්.
ඉතින් ඒක නිසා
ඒ ප්‍රශ්නේ ඒ තමතර ඔය දැන් ෆොටෝ එඩිටින් ඒවට ඔය තියෙන්නේ නේ ඕනතරම්.
ඔව් ෆොටෝ එඩිට් කරන්න ඒ වගේ දේවල් ගිම් ෂොප්
ගිම්
තියෙනවා. එතකොට
එදා කිව්වා 3D මේ animation කරන්න පුළුවන් ඒවත්
තියෙනවා. 3D animation කරන්න පුළුවන්. web development කරනවා නම් ඒවට tools තියෙනවා.
ඕනතරම්.
එතකොට
පහුගිය සතියේ කාලෙක මේ පත්තරේ තිබ්බා ආසියානු කලාපයේ වැඩියෙන්ම නීත්‍ය අනුකූල නොවන ඒවා පාවිච්චි කරන්නේ බංග්ලාදේශයේ. බංග්ලාදේශයේ දෙක ශ්‍රී ලංකාව. බංග්ලාදේශයේ 92ක් පාවිච්චි කරනවා කියලා තිබ්බා.
අපි
ශ්‍රී ලංකාව 90ක්.
90යිද?
මං හිතන්නේ ඉදිරියට ඒක අඩුවේ නේද? මොකද උබන්ටු වලට හුඟක්
කට්ටිය වැඩි
කැමති. උබන්ටු එහෙම සෑහෙන
මේ මේක ගැන තිල්න දැන් බ්ලොග් එකක් මේ ළඟදී එක්කනේ බ්ලොග් පෝස්ට් එකක් ලියලා තිබ්බා. ඊයේ ඕපන් සෝස් මේ මිනිස්සු පාවිච්චි කරන්නේ නැති කියලා.
එකක් සාමාන්‍ය හේතු වුණ තරම්
නෑ. සාමාන්‍ය හේතු ගත්තා ඕපන් සෝස් වලට නිකන් දිලන් මිනිස්සු ගොඩක් ගන්න නැත්තේ මේවට තියෙන සපෝට් සහ ඩොකියුමන්ටේෂන්ස් වල තියෙන අඩුපාඩු. ඩොකියුමන්ටේෂන් එක ගත්තා හෙල්ප් එකක් කියවට හරියට මිනිහට තේරෙන්නේ නෑ. උදාහරණයක් ගත්තා මට උන සමානලට කියවෙනවා තේරෙන්නේ නෑ. ඉතින් මටත් තේරෙන්නේ නෑ. ඉතින් මම නම් ඉතින් එහෙම ගීක් කෙනෙක් නෑ. මලින්තර තේරෙන්නේ නැහැ නේ ගොඩක්
ඒවා. එතකොට කොච්චර තේරෙන්නේ
නැහැ. එතකොට ඉතින් ගොඩක් අමාරුයි. ඉතින් සමහර දේවල් කරන්න බෑ. ඉතින් ඕ වගේ ප්‍රශ්න විසඳන එක තමයි මම හිතන්නේ
කොට. දැන් මට අහපු ප්‍රශ්නේ දැන් කිව්වනේ හැමතිස්සෙම මේ ඕපන් සෝස් එක ගන්න බලන්න ඕන කියලා. මට ඕන වුණා පොඩි වීඩියෝ එඩිටින් ටිකක් කරගන්න. පොඩි ගැ පොඩ්ඩක් කම්ප්ලෙක්ස් ඒවා ටිකක් තියෙනවා. ඉතින් මම සර්ච් කරලා බැලුවා ඕපන් ඔෆිස් මේ ඕපන් සෝස් තියා හොඳ එකක් හොයාගන්න අමාරුයි මේ ක්ලෝස් සෝස් හිතා. තියෙන්නේ ප්‍රීමියර් තියෙනවා.
ඒත් ඒ වගේ වට අර
සපෝට්
කමියුනිටි එක ඇටි සපෝට්.
මොකද ඒකේ තියෙන ෆීචර්ස් ගොඩක් අඩුයි. ඊට පස්සේ දැන් අන්තිමට අපිට යන්න වෙන්නේ ඉතින් මේ ක්ලෝස් සෝස් එක තමයි.
හැබැයි දැන් අනාගතයේ තත්ත්වය වෙනස්.
වෙනස්යි කියලා හිතමු.
අනාගතේ වෙනස්.
ඒ වගේ වෙලාවට ඉතින් අපිට කරන්න දෙයක් නැහැ නැත්තටම.
ඔව් ඒක ඇත්ත. දැන් ඊයේත් වගේ කෙනෙක් අහනවා ගාප් වලට ක්‍රැක් එකක් කොහෙන්ද කියලා. ඉතින් මම එයාට කිව්වා ඒ විජේස කරපොකද එන්නේ නැත්තේ. වින්ඩෝස් එක විජේස කරේනවා.
ඔව්.
ඉතින්
ඒක අමාරු නෑ පුරුදු.
ඒ පොඩ්ඩක් කීබෝඩ් එක වරදුනා නම් ඒක ඉතින් software අපි ඇත්ත ලංකාවේ සල්ලි නැහැ. ලංකාවේ කරපු ලොකුම වරද තමයි මේ Microsoft ලංකාවට ගෙනහම මේ Microsoft එක කිසිම ඩීල් එකක් කතා කරලා නැහැ. ලංකාව ඇතුළත විකුණන Microsoft මුදුකාංගවල මිල අපේ අය ඇමරිකාව විකුණන ගානට තමයි ලංකාව විකුණන්නේ. ඉන්දියාවේ මේ 100ට අපිට වඩා 150ක් මිල අඩුවෙන් තමයි ඉන්දියාව විකුණන්නේ.
ප්‍රායෝගික මේක හරි අමාරුයි.
ප්‍රායෝගික ඇයි එහෙම කරන්නේ
මේ ලංකාවට? ලොකු කම්පැනි වලට විතරයි ගන්න පුළුවන් මේ software.
ඔව් මම අහන්නේ ඇයි ලංකාවට එහෙම කරන්නේ?
සාමාන්‍යයෙන්
ඒ කියන්නේ ලංකාවේ ඇත්තනම් මේ විද්‍යාත්තු ඇයි මේම දෙයක් කරේ අපේ ලොකු
අපරාධයක්. තවත් pirate promote වෙනවා ඒක.
ඔව් මොකද දැන් ලංකාව ඇතුළත අඩු මිලකට විකුණන්න බැරි කමක් නැහැනේ. ලංකාවේ මිනිස්සුන්ට ඒ කියන්නේ ඒක දැන් ඉන්දියාවේ දෙන්න පුළුවන් නා පාකිස්තානයේ දෙන්න පුළුවන් නා අනිත් රටවල අඩු වෙන දෙන්න බලා ඇයි ලංකාව විතරක් ඇමරිකාවේ මිලට
ඉන්නේ ඉන්දියාවේ ගොඩක් අඩු වෙලා තියෙන එකයි නේ
ඔව්
කපිස් අඩු වෙලා තියෙන
සල්ලි දීලා ගන්න බැරි කමක් නැහැ
ඒක ඔරිජිනල්
ඔව් සල්ලි දීලා ගන්න ඒ කියන්නේ අෆෝඩ් ඒ කියන්නේ
affordable
කෙනෙක්ට ගන්න පුළුවන් ගන්නට තද ලංකාවේ වින්ඩෝස් කෝපි එකක් ගන්නවා කියන්නේ කම්පියුටරේ RAM එකක් ගහගන්න මොනසට වින්ඩෝස් කෝපි එකක් ගන්න බෑ
හරි
ඉතින් ඒක
කම්පියුටර් එකක් ගන්න සල්ලි
වින්ඩෝස් කෝපි එකක් පයිරට් software වැඩි වෙන්නේ ඇයි කියන එක අපේ හොයලා බලන්න
අපි තාසයි නේ ඔරිජිනල් කෝපි එකක් තියනවා.
හවුද කියන්නේ මම තාසයි මම දැන් බුදා දැන් අපි දැන් මට මේක ගන්න පුළුවන් ඉඳ මම ගත්තට මට මම පරිගණක ඉගෙන ගන්න කාලේ මට තිබ්බ බිහිත එකම යුනිටි ක්ලාස් එක සා පිටකොටු. ඒක බනින්න බෑ මිනිස්සුන්ට. අපි දැන් උදාහරණයක් ගත්තා මම දන්න ලොකු කම් දැන් මම සපෝට් දෙන ලොකු කම්පැනි එකක ඉන්නේ වින්ඩෝස් දාලා Outlook කලි මේල් චෙක් කරන්න බෑ කියලා කියනවා. පස්සේ චෙක් කළා මම මේ කම්පියුටර් ගත්තාම මේක අමුතු ඒ කියන්නේ Windows Service Pack 3 කියලා ලොකුවට හැමතැනම පේනවා. මේ ටයිටල් බාර් වල නම් එනවා Windows Service Pack 3 කියලා එක්ක. පස්සේ මම දැන් ටිකක් හොයලා බලලා ඇයි මේ යන්නේ නැත්තේ කියලා error code එකක් බලනකොට මේ machine එක Outlook නෑ. Outlook Express නෑ. Internet Explorer 7 කියලා කියන්නේ. එනට 6 තියෙන්නේ. මම බලන මොකද්ද කියලා ඊට පස්සේ මම computer එකේ නිකන් check කළා Service Pack 2 machine එක. හැමතැනම 733 කියලා මේක strip කළා කවුරු හරි හදපු එකක් pirated version එකක්. ඉතින් අඩු ගන්න Windows update එකක්වත් service pack එකක් තවෝ දාන්න මේගොල්ලෝ මේ වගේ crack කළා. ඉතින් මේ වැතුලේ තව මොනා install කරලා තියෙනවද මේ horror copy වල?
එච්චර වෙනස් කරලා තියනවා.
ඔව්. ඉතින් ඕක ලොකු ප්‍රශ්නයක් කියලා තමයි මට නම් කියන්නේ.
මේ රටේ තේරෙන්නේ නැහැ තාම. මේක මාසේ රාජ්‍ය මැදිහත්වීමක් වුණ අනිවාර්යයෙන්ම.
අනිවාර්යයෙන්ම. මොකද මයික්‍රොසොෆ්ට් සමාගමට බැරි කමන්නේ ලංකාවට අඩු මුදලකට OS එකක්
දෙන්නවා නන්නේ මේ කරන්නේ.
ඔව්. අපි කියන්නේ මේ සිංහල කරන්න මේ එක නෙමෙයි. ඇත්තට මේක ඉස්තයකව වර්ක් කරන්න ඕන. මම හිතන්නේ මේවා ලංකාවට මයික්‍රොසොෆ්ට් ගෙනාවේ මේ වගේ ඩීල් එකක් කතා කරන්නේ නැතුවද? මයික්‍රොසොෆ්ට් ගෙනාවා එක නෙමෙයි මෙතන. මේක ගෙනාවා කියලා ලංකාවට කිසිම වැඩක් වුණ නැහැ. මයික්‍රොසොෆ්ට් ලංකාවට ආවා කියලා කිසිම වැඩක් වුණ නැහැ. අඩුගානේ මේ සිංහලක්වත් හරියට මේ මැෂින්ස් වලට හදලා නැහැ මේගොල්ලෝ. දැන් උදාහරණයක් ගත්තොත් දැන් Windows 7 ගත්තත් අර කොම්බුවේ ප්‍රශ්නේ තියෙනවා. කොම්බෝ ඉස්සලා ගහන එක සාපස්සේ ගහන්න බෑ කියලා. ඉතින් ඒක නිසා ඉතින් මේගොල්ලෝ මොන ඒ කියන්නේ Microsoft ඇවිල්ලා ලංකාවේ කට්ටිය ජොබ් දුන්නේ නැද්ද? මේ මුකුත් කරන්නේ නැහැ නේ. මේ ඔෆිස් එක මේන්ටේන් කරලා තව පබ්ලිසිටි ගන්න ප්‍රොමෝෂන් ගන්න එක තමයි කරන්නේ.
ප්‍රොමෝෂන් තමයි ගොඩක් කරන්නේ නේ.
කරන්නේ. ඉතින් ඒක නිසා මම කියන්නේ ඒක ලොකු ගැටලුවක්. ඉන්දියා වැඩෙන් දෙන්නේ ඇයි ලංකාවට දෙන්න බැරි
කියන්නේ. මුලින්ම කරන්න ඕනේ එක ඒ වගේ දෙයක් කරලා පයිරට් කොපිස් අඩු කරන්න පයිරට් කොපිස් ගන්න කඩවල නඩු දාලා එහෙම හරියන්නේ
නැහැ
නේ. ඉල්ලුම තියෙන තැනට මිනිස්සු අනිවාර්යෙන් විකුණන්න.
අඩු ගානේ ඇත්ත කතා කරොත් රජ ආයතනවලක ලයිසන්ස් නැහැ.
අනිවාර්යෙන්.
ඇයි ආණ්ඩුවේ කට්ටියට කතා කරලා ගන්න බැරි අපි ගවර්න්මන්ට් එක දෙන්න ඕගොල්ලෝ අපි ඔයගොල්ලෝත් එක්ක ඒ ගිවිස් මොකද කරන්නේ ලංකාවේ ලයිසන්ස් දෙ ලංකාවේ ආණ්ඩුව හැම කාර්යාලයකම අඩු ලයිසන්ස් එකක්
දැන්.
Windows කොපි සල්ලි දෙල ගන්න. ඕපන් ඔෆිස් පාවිච්චි කරන ඔෆිස් පැකේජ් මොකද ඔෆිස් කියන්නේ එහෙම මිල මිලාදි කියලා ඔෆිස් පැකේජ් එක මට අවක සල්ලි දෙල ගන්න බෑ
වැඩක් මිලාදිකයි
උඹේ 50,000 විතර කියන්නේ
එහෙම කවුරුත් ගන්න නැහැ නේ 50,000 කියලා ඔෆිස් පැකේජ්
එක ඔව් අනික අරගෙන මාස 6ක් හතක් යනකොට මේක ලලු වර්ෂන් නේ උද
ඒකත් ගන්න
ඒකත් ගන්න ඉතින් ඔයගේ ගැටල තියෙනවා ඉතින් මං හිතන්නේ ඒකට මාක් හරි කරන්න පුළුවන් නම් ලොකු දෙයක්
ඊළඟ ප්‍රශ්නේ පොඩ්ඩක් බලමු HDDP modem එකක් ගන්න වෙලා තියෙනවා හොඳ බ්‍රෑන්ඩ් එකක් තියෙනවද කියලා අහනවා ගානක් කොහොමද කොහොම වේවිද කියලා
HDDP ද
ඔව්
HDDP මම නම් කියන්නේ අර Huawei E220 Vodafone කියන modem එක ගන්න බලන්න හොඳයි කියලා මොකද මේක ගොඩක් Linux Windows Mac ඕන එකක් එක්ක වැඩ කරනවා
ලොක් එක තමයි
ලොක් එක කරපු එකක් කරනවා තමන්ට E220 එක නම් තමන්ට unlock කරගන්න පුළුවන්
පුළුවන්
ඔව් දැන් ආයි කට්ටිය බලයි මේ ඇයි මේ hard drive device unlock කරනවා ගැන මේ ටෙක් කතා කරන්නේ software crack කරන එක ගැන කරන්නේ. ඒක ගැන කතා කරන්නේ කියලා කියන්නේ ඇමරිකාවේ වුණත් පිළි අරගෙන තියෙනවා device එකක් හරි mobile phone එකක් හරි තමන් මිලදී ගත්තොත් ඒ hard drive එකයි තියෙන තමන්ට.
තමන්ට ඕන දෙයක් කරන්න පුළුවන්.
ඒක crack කරන එකක් කරා කියලා ඒ ගායට ඒක පිළිබඳ කිසිම AI ට කරන්න පුළුවන් වෙන්න විකුණපු කෙනාට කරන්න පුළුවන් එකම දේ තමයි මේකට warranty නොදී සිටීම.
තමන්ට
හැක් කරන්න ක්‍රැක් කරන්න පුළුවන් ඕනම hard drive එකක් තම සල්ලි දෙල
ගත්තා.
ඒ IT තියෙන hard එක IT තියෙන්නේ තමන්ටයි. ඒක නිසා ඒකයි එක්කෙනෙක් කතා කරන්නේ. ඒක නීතිමය වශයෙන් ගත්තත් ඒ IT තමන්ට තියෙනවා. තම modem එකක් ගත්තා නම් ඒ කඩේට ඒ modem එකට අදාළ මිලක් ගෙවනවා නම් ඔයා ඒ modem එකේ IT ඔයාට අනිවාර්යෙන් දිය යුතුයි.
අපි unlock කරනවා නම් warranty අමතක කරගන්න.
ඔව් warranty ලැබෙන්න. කරන්න පිටකොටු පැත්තෙත් ඔයා පොඩ්ඩක් බැලුවොත් මේ වගේ modem සිපරන්න තියෙනවා කියලා කියනවා. අද බිල රුපියල් 7000 8000 වගේ වෙනවා.
ආ.
ඒක නිසා ඒවා සමහර Linux එක වැඩ කරන්න Linux පාවිච්චි කරන්න අදහසක් තියෙනවා නะ. ඒක නිසා අරක හොඳයි නැත්නම් ගොඩාක් HSDP පාවිච්චි කරන්න නැති කෙනෙක් නම් HSDP එකේ තියෙන 3G ෆෝන් එකක් ගත්තා නම් වැඩ දෙකම කරගන්න පුළුවන්.
ෆෝන් එකක් තියෙනවා.
ඔව් ෆෝන් එකක් තියෙනවා modem එකක් තියෙනවා. ඊළඟට
ඊටසේ ADSL home package එකක් ගන්නලු ඉන්නේ. දැනගන්න පුළුවන් ද SLT එකෙන් දෙන modem එකයි slitter එකයි හොඳයිද කියලා
SLT එකෙන් දෙන්නද කියලා ඔව් SLT එකෙන් දෙන්නේ C-Tech කියලා modem එකක් දැන් නම් ProLink එකක් දෙන්න දැන් ProLink එකක් දෙන්න ඔය දෙකම හොඳ නැහැ
හම්බුනේ
ඔය දෙකම හොඳ නැහැ
අරන් ඉවරයි
ගන්නේ ඔය දෙකම Vista වලවත් හරියට වැඩ කරන්නේ නැහැ Windows system වල
මගේ වැඩ කරනවනේ Windows 7 වල
ඒ සමහර
ඒක නම් ප්‍රශ්නයක් නෑ
slitter එක ප්‍රශ්නයක් නෑ සමහර modem සැඩ කරන්නේ නැහැ හර්ෂ router එකක් ගන්නද modem එකක් ගන්නද කියලා හාලා තියෙන router එකක් ගන්න.
ආ සමා වෙන්න මන්ට තියෙන router එක.
ඒකනේ හර්ෂ router එකක් ගත්තා නම් drivers ගැන කතා කරන්න.
සමා වෙන්න.
ඒකනේ router එකක් ගන්න කියලා තමයි මම හැමතිස්සම කියන router එක.
වැඩියෙන් වේදන් වුණත් router එකක් ගන්න.
router ගන්නේ වාසි ගොඩක් තියෙන එකක් තමයි drivers ගැන කිසිම දෙයක් හිතන්න දෙයක් නැහැ. ඊට පස්සේ security එකෙන් පොඩ්ඩක් ඉස්සරහින් ඉන්න router එක මොකද
යාර දිනවා මේ modem එකේ router එකේ මොකද වෙනස
කියලා. ඔව් අපි මේක ගැන ගියපාර කතා කරා යාම කියලා තියෙන dial up connection එකක් තියෙන හින්දා ගියපාර අඩසරන අහන්න බැරුණා කියලා. ඒකට ඉතින් මේ වැඩසටහන තියෙන යට අහන්න බැරිනේ.
ඔය අපි මේ එකම උත්තරේ දෙනවා.
මේ ගැන ගොඩක් මේල් එකකුත් එලා තිබුණා ටෙක් කතා වලට. ඇයි මේ ටෙක් කතා වැඩසටහන ගොඩක් ඩයලොග් තියෙන යට අහන්න බෑ කියලා. මොබයිල් එකෙන් අහන්න පුළුවන් ටෙක් කතා. මොබයිල් එකෙන් ටෙක් කතා වැඩසටහන සම්පූර්ණයෙන් අහුවත් එහෙම දැන් ගොඩක් අය ප්‍රීපේඩ් දෙනවා මේ රීලෝඩ් එකක් දාලා ප්‍රීපේඩ් එකක් දාලා රුපියල් 50ක් වගේ ගෙවලා ඩේටා ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒකට එහෙම නැත්නම් කාලයක් ගන්න පුළුවන්. දැන් ඩයලොග් වල නම් කාලයක් දෙනවා. පොඩි රුපියල් 50ක දැම්මොත් පැය කීපයක් දෙනවා. ඒ වගේ කරලා ටෙක් කතා අහන්න පුළුවන් වට මොබයිල් එකේ GPRS තිබ්බත් ඇති. රුපියල් 50කට අඩු මුදලක් ඉඳන් කරලා ටෙක් කතා අහන්න පුළුවන්. ඩවුන්ලෝඩ් කරන්න මේ පුළුවන්. ඉතින් ඒ අතර මේ අපේ සදීප මේ පල්ලියගුරු ට්විටර් එකක් දාලා තියෙනවා මේ කී ජෙනරේටර්ස් කියන්නේ වෛරස් කියලා ඉබෙට් එකකුත් දෙනවා කියලා. ඔව් ඒක ගිය වැඩසටහනක් තියෙනවා මේ අහන්න පුළුවන් මේ අහලා බලන්න. අපි ඒක ගැන කතා කරා හත්තත් ගෙදර ගිහිල්ලා අහලා බලන්න.
සමහර වෛරස් ගැටද වෛරස් කියන වෛරස් ලයික් ඇක්ටිවිටි කියලා
වෛරස් ලයික් ඇක්ටිවිටි එකක් ඩිටෙක්ට් කරන්න දෙයක් නැහැ අපි කීවර කතා කරන්නේ දෙන්න. ඒක නිසා අර්ථ දෙන්න අහලා බලන්න.
ඒ මොකද මම පිළිගන්න කැමති මංග එහෙම හතර පහක් ඊටරේටර් තියෙනවා. දැන් ඉතින් ඒක ලයික් කියන්නේ බලන්න ඕනේ.
සමහරවිට ගොඩක් වෙලාට වෙන්නේ මේ ඕවා නිකන් දෙන්නේ ඉතින් ඕකට මොන හරි දාලා. නිකන් දෙන්නේ
හැමදේම ගන්නම් ගොම කට්ටි.
ඒකටත් මොන හරි දෙන්නේ
නැහැ. ඔව් බෙනිෆිට් එක තමයි බොට් නෙට් එකක් හදාගන්න. හරිසත් බොට් නෙට් එක සමාජිකේ.
අයියෝ
මාන ගන්න. ආ බොට් නෙට් එක සමාජිකේ කියලා අපි ගොඩක් මේ ප්‍රශ්න ඉවරයි.
ඔව් ප්‍රශ්න එපම නෑ අදට.
එතකොට ටෙක් කතා දැන් අපි පැය ගානක්වත් ගියා නමයා මාරයිනේ හෙට වැඩ ගන්නත් ඕනේ. මේක එඩිට් කරන්නත් ඕනේ.
වැඩ ගොඩ.
එහෙනම් කට්ටියට සුබ සතියක් කියලා කියනවා. අපි ඊළඟ සතියෙත් එකතා කරන්නේ සජීවීව සහ
අද සජීවීව හිටියනේ.
ඔව් ගොඩක් වෙලාට මම තිකුරාද කරන්න එනවා. මොකද මමත් නැති වෙනවා 24 වෙනිදාන් පස්සේ. ආයේ ඒක නිසා පොඩ්ඩක් එඩිට් කරන්න කට්ටියම හොයන්න වෙනවා. ඒක නිසා මේ වෙටිගේ කට්ටිය කොහොමද මිසින් වෙනව නේ? දිල්ල තනියෙන් තමයි ටෙක් කතා කරන්න එනවා වෙන්නේ.
ඔය දැන් බුද්ධිගයියත් මේ බුද්ධිගයියත් අර ටෙක් කතා රිප්‍රසන්ට් කරන්න ඇමරිකාවේ ගියානේ.
ඇමරිකාවේ ගියා.
මාධ්‍යම මාකටින් පාර කර ගියා.
ඔව් මාත් ටෙක් කතා ගිහලා මාකට් කරලා එනවා ඔය හැර ගිහිල්ලා. ඒ නිසා මේ මං හිතන්නේ මට සිකුරාදා ඊළඟ සතියේ සිකුරාදා මේ කියන්නේ 28 තමයි මං එන්නේ. 29 පුළුවන් ඒක ඩක් කරලාට ඔෆිස් එකෙන් ගහලා ලෙව්වේ නැත්නම් සතියකින් වඩවත් දාලා යන්නේ නැහැ. හරි. එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි කියලා ටෙක්කස සජීව හබයට බොහොම ස්තුතියි. අපේ මලින්ත ඉන්නවද?
මං හිතන්නේ කන්න ගියා කියලා
කෑම කන්න යනවා කියලා කිව්වනේ. ඔව් ඒක තමයි මලින්ත කන්න ගියා. ඒකයි මලින්ත සම්බන්ධ
කරගෙන කතා හිටියේ මං හිතන්නේ.
ඔව් කතා හිටියේ. මොකද මලින්තට ටෙක් කතා අහනකොට බඩගිනියක්
එනවා. කන්න හිතනවත් දන්නේ නැහැ අපිවනේ.
මේ එහෙනම් සුභ සතියක්. අපි හෙට මේක අප්ලෝඩ් කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් බොහොම ස්තුතියි. අපි සජීවීව හබු කට්ටියටත් බොහොම ස්තුතියි. රැඳී ඉන්න තාම අපි මේක නවත්තන්නේ. සජීවීව අහන්න නැති අයට ඔව් ඊළඟ සතියේ අහන කට්ටියට සජීවීව අපි ලෑස්ති වෙන අපි ට්විටර් කරන්නම් කවදද අපි රෙකෝඩින් එක කරන්න කියලා. ටෙක් කතා කියන ට්විටර් එකට ආවා නම් නැත්නම් මගේ එකට කාලිංග තිල්ලගේ මොකද්ද තිල්ල ට්විටර් එක?
සමුරායි.
එතකොට හර්ෂදේව මේ අපි තුන්දෙනාව ට්විටර් වලට ඇඩ් කරගන්න. එතකොට තමයි අපි ට්විටර් ෆීඩ් ට්විටර් අප්ඩේට් එකක් දාන්නම්. එතකොට ඔයගලන්ට අපිත් එක්ක ට්විටර් වලින් ප්‍රශ්න අහන්න හැම පුළුවා. මේ ට්විටර් කරන්න. එතකොට අපි ඊළඟ සතියේ IRC channel එකක් ක්ලාස්ටි කරලා දෙන්න බලන්න කට්ටියට. ඒක chat room එකක් log වෙලා අපිත් එක්ක interact කර කර recording එක කරන්න. මොකද ඒක මට අද දැන් කරනකොට තේරුණා ගොඩක් ඒක හොඳයි කියලා.
ඔයගලේ
ඔව් ගොඩක් කට්ටිය අපිට අදහස් දැක්කම මට ට්විටර් ෆීඩ් reply දෙක තුනක් මාව direct messages උත්තාව. බොහොම ස්තුතියි. එහෙනම් ලබන සතියේ හම්බ වෙමු.